සිල්වත් බවින් අඩු මත්පැන් පානය කරමින් වෙනත් විශේෂ සැප විඳිනේ. අප හොඳින් දන්නා සමහර භික්ෂුන් වහන්සේලාට දානයක් දීමේදී මේ මහා සංඝයා විසින් දෙන දානයක් කියා දුන්නත් ඒ සමගම දුක්ඛත් විසුවක් නේද මේ කියන සිටිවිල්ල හිතට මෙනෙහි නොවි කටයුතු කිරීමට අපහසුයි. මෙහිදී කටයුතු කරන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් අහනවා. එහෙම සිටීමෙන් අවදක් සිදු වෙනවාද කියන එක. මේකදී අපි හොඳට දැනගන්න ඕන දෙයක් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක ප්‍රධානම තියෙන දෙයක් තමයි අනාගතයේදී කාසාව කඩව කියන භික්ෂු කොටසක දෙනවා පිළිහිල යන ක්‍රමයක් වෙලා තියෙනවා. සීලවන්ත ගුණවන්ත මේ මහරහතන් වහන්සේලා වැඩි හිටපු කාලයක් තියෙනවා. මුල් පටන් ගන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා ක්‍රමක්‍රමයෙන් මේ தත්ත්වේ විනාශ වෙලා සියලු විනාශ වෙලා ඒවා පරිහරණය කිරීම පවා විනාශ වෙලා ඊට පස්සේ ගිහියන් වාගේ හරිදු කරන කොටසක් ඉවි දැඩි වෙලා නමට පමණක් මේ සිවුර පවත්වාගෙන යන කාලයක් වෙනවා. අන්තිමට ඒකත් ක්‍රමක්‍රමයෙන් අඩුකල නම් අතියක් වාගේ වැදගත් නැහැ කරේ ආවතක් නමට දවටගෙන ඉන්නේ මෙහෙම කොටසක් ඇති වෙන අවසානයක් තියෙනවා කාසාවකන්තිකෝදී. ඒ කාලේ සංගුණ සීකර දෙන්නා වූ දානේ අප්‍රමාණ ආනිසංස තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. දැන් මේ කියන කියමන කොච්චර දුරට සාර්ථකද කියලා අපි විමර්ශනය කරලා බලන්න ඕනේ. අපි තුමක ලංකාවට දෙන්නේ වගේ හිටන් ඉස්ලාම කම්පැනියෙන් අලුතෙන්ම වාහන ටික. ඉස්ලාම වාහන කොටසක් ගෙන්නවා වෙනති වාහන තිබුණ නැති කාලෙක. අලුත් වාහන ඔක්කොම. ඉච්ඡාර්ගන වල බොහොම ලේසියෙන් ඉච්ඡා වෙනවා. පහසුකම් සියල්ලම තියෙනවා. ඉන්දියෙන් නඩුවක් නෑ අංගෝපාන්නේ සාර සම්පූර්ණයි. ඉතින්ලා. දැන් ඉතින් අපි ටික කාලයක් යනකම් ඕය යනවා එනවා ගියහම වල්පස වාහනය තෝරගන්නවා තමයි මොදි කතෝරගින් හොඳ කතෝරන්නේ යන්නේ කොහොමද හොඳ. මේ වාහන වායිති කරගෙන වාජිගෙන අවුරුදු ගාණක් යනකොට ටිකෙන් ටික කැඩෙනවා. කැඩෙනවාට කැලේ මුට්ටු කරන හැබැයි අර පස්සේ නෑ පොඩ්ඩක් වෙනස් වෙලා. අන්තිමට මග නම තියෙන ඒවා තියෙනවා. අලු කරලා ඉච්ඡා කරගන්න ඒවා තියෙනවා. මහා අතමග හිටින ඒවා තියෙනවා. ඉතින් යන්ත්‍රය බලනකොට යන්න දෙන්න බැරි කබල් වාහන ටිකක් ඕවම ඔය ඉතුරු වෙන කාලයක් එන්නේ. වාහන බලපුරේ අවසානයි. දැන් ඔය අවස්ථාව වෙනකොට අපි දැන් වාහනේ දැන් මොකද කරන්නේ අපි? වැඩක් ගන්න පුළුවන් අන්තිම මොකද එකක් ගන්නවා කබල අහකට දාන්න වෙන කම්ම ගන්නවා නේද? ඒකෙන් වැඩ ගන්න පුළුවන් කාලේ හොඳට තියෙන කාලේ හොඳට වැඩ ගන්නවා. දිරන කාලේ වැරදෙන කාලේ පුළුවන් පුළුවන් හැටියට වැඩ ගන්නවා. අර උතුම් වැඩ ගන්න බෑ මේ කාලේ නැති වෙන මොනවා කරන්නේ? වාහනේ දිල්ල ගියාට පස්සේ ඒ වෙන අන්තිමට දුවන්න පුළුවන් කල් දුවනවා. බැරි වුණා නාර වගේ පැත්තකට දාන්නේ අන්තිමට. ඔය දකල් දුවන්න බැරි නිකන් දඟලලා කෑලි මුට්ටු කර කර දුවලා කෑලි අඩු වෙලා දුවලා ඒක මොකව වහලෙත් නැහැ. යර දින ඇන්ජිවත් එහෙම කබල් වෙලා අතර මම නවතිනවා කල්ු කර කර දුවනවා ඔහොම ගන්න පුළුවන් කරා දැන් නම් ගන්න ඕන බෑගේ දාට පැත්තකට දාන්න නිකන්. අන්නේ ඒ වගේ. මේකේ ස්වභාවය ඕකයි. යම්කිසි බුදුදහමක් පවතිනකොට ඒ ධර්මයේ තුල ඉස්සෙල්ලාම තියෙන මොකක්ද අපි දැන් තවත් උපමාවක් අපි අරගමු. අපි දර හොයන්නේ යන කැලේක. හොඳට දර තියෙන කැලේකදී අර යන්තම් තියෙන අතු කැලේ අරවාගෙන තියෙන ඒවා පොඩි කාපෝටු කියන හැම තියෙන එහෙම ගන්නෙ නෑ හොඳ හොඳ කැලේ කපාගෙන ඇඳින වැඩ ගන්න. ටික කාලයක් ගන්න ගියාට පස්සේ ඒක ඉවර වෙනවා. ඊට පස්සේ කාපෝටු හොඳ. ඉස්සෙල්ලාම හොඳනේ. අනිහැරයි කැලේ දිනා ඒවත් අරගන්න. ඊට පස්සේ අන්තිමට බලනකොට මොනව හරි පොළ ටික හරි පුච්චලා ගන්න පුළුවන් නම් පොළ ටික හරි පුච්චලා ගිනි ගන්න. පොළු රැන්න. හොඳ තව ක්‍රමයක් හොයාගෙන නම් මොනවා හරි. ඔය ක්‍රමී තමයි මොකද කියන අපිට ගින්දර නම් අවශ්‍ය වෙන්නේ. එදාට විච හොඳ තියෙන එකෙන් හොඳ වෙක අරගෙන අරගෙන ඒක ඉවරුනහම අන්තිමයට ගන්න ගන්න ක්‍රමයක් තියෙනවා. මම මුලදී ගන්නේ නැහැ අපි හොඳව තියෙන කල් නරක ඒවා ගන්න යන්නේ නැහැ. නැති වුණාම නොබින බැරි කවට වෙන එකක් නැති නිසා අනිත්ව ගන්නවා. අපේ වැඩේ කරගන්න මොනවද ගන්න පුළුවන් ඒ වැඩේ කරේ අපි වැඩේ කරගන්නවා. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපාකයේ හැදෙනවා තව උපමාවක්. මොදෙර වැහි වතුර තියෙන කාලේ වහින කාලේද හොඳ උල්පත් තියෙන කාලේ මිනිස්සු මඩ වතුර බොන්න ඕනේ නැහැ. හොඳ වතුර බොනවා. මහ ඉඩෝර කාලයක් ඇවිල්ලා වතුර හිඳෙන්න පටන් ගන්නවා. ඒ මහ උල්පත් හිඳිලා දැන් දැන් වලවල වල වතුර තියෙනවා. දැන් ගෙනහලා පෙරලා බොනවා. ඉඳතර පල්ලි වතුර ඊට පස්සේ දැන් දැන්දී. ගෙනහලා උඩු කරලා බෙල්ලා බොනවා. ඒක ගන්න පුළුවන් ප්‍රයෝජනේ ආයෙත් ගන්නවා. අන්තිමට බලනකොට වතුර නැති වෙලා ගියට පස්සේ. ඔය එනකොට අර දිය කඩේ දියෙන් දැන් වල හරක් ගිය දැන් වල පුර ඉරිලා තියෙනවා. හරක්පුරේ එවිලා. දැන් පිපාසයෙන් යන පුද්ගලයා යනවා වෙන වතුර නැත්නම් අන්තිමට දකින්නට හරක්පුරියක් එවිච්ච දෙනක වතුර ටිකක් තියනවා දකින්න මඩවල. බලපුවාම මඩ බොර වැදිලා තියෙනවා හැබැයි අලි යත්තන් හරිය ගැලැට්ටුවොත් බොර වෙනවා. ඒලට මිනිහා පිපාසයෙන් සංසිඳවා ගන්න ඕන නම් මොකද කරන්නේ? ගොට්ටකින් ගන්න ගියොත් මේක බොර වෙන හින්දා. අත් දෙකක් බිම තියලා කකුල් දෙකක් බිම තියලා දරක් බිම ගහලා හට කියලා හිතන් ඇවිස්සෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ආවද කියලා උරවල බලනවා. ඉතින් ඒක තමයි විභාගයේ හද වෙන අන්තිම කරන්නේ. මහ වතුර තියෙන කාලේ නම් ඕවා කරන්නේ නැහැ. නමුත් අන්තිමට ඒවා නැතිවම අර සියලුම තමන්ගේ විභාගයේ හදලා ගන්න අනිකේනු ගන්නවා වගේ. තමන්ගේ වැඩේ කරගන්න තියෙන එකෙන් තමන් ඇයි පුළුවන් මට්ටමින් කරගන්න එකයි කරන්නේ. වලබර කරන්නේ නැතුව කියන. මෙන්න මේ වගේ මේ ශාසනය තුළ මූලික දහම හොඳට පැහැදිලිව තියෙන කාලේ සරව සම්පූර්ණ පිළිහිදී. ඒ කාලේ අපි එහෙම ගන්නවා. බලනකොට ඒවා ඉන්දින අඩු වෙලා කොයි හොයක් ගන්නවා. මුලින්ම දැන් ඔය වෙලා ගන්නවා ඒවත් නැති වෙන කාලයක් වෙනවා. නමට යන තන් තියෙන එකක් තියෙනවා අදවල ඒකත් ගන්නවා. මේ වගේ අපේ වැඩි කරගන්න අපි ඊට අපේ තීන හැදීර ගන්නවා හන්ති වෙනවා. මේ ශාසනය තුළ තිබෙන අන්තිම දුර්ලභ කාලේ බැලුවොත් දැන් අපි ඉඳගමු විභාගයේ සංසිඳව ගන්න ඕන මිනිහා. අර මඩ වතුර බීලා හරි පිපාසයෙන් සංසිඳවා ගන්නවා ඒකත් පෙරලා හරි බීලා පිපාසයෙන් සංසිඳවා ගන්නේ සමාන ප්‍රයෝජන ගන්නවා නැතිකමට තියෙන්නේ දැන් අපි හිතමු කො බොර වතුර දින කාලේ යම් දිවිවොත් දැන් අපි ඉතර හොඳ වතුර බීවා දැන් ඕනෑක බොර වතුර ටිකක් අර වලත් හිඳලා ගියා කිව්ව අර හරක්පුරේ ගහව තියෙන වතුර ටික ගන්න දෙනකෝ නැති වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ ඉතින් අර විශාල සංවේගීකමක් වෙනවා දැන් පිපාසයෙන් සංසිඳවා ගන්න මොනවත්ම ක්‍රමයක් අන්‍යයන් බුද්ධ ශාසනය ගිහිලා කියලා සාසන අන්තර්දාන වුණාට පස්සේ ආශ්‍රය සාසනික පිනක් කරගන්න අවස්ථාවක් නිතුව බුද්ධලයට සිද්ධ වෙනවා කොහොමවත් කරගන්න බැරි අන්තිවරම ඒ වටිනාම පැත්තේ අන්සු මාත්‍යයක් නැති වෙන තත්ත්වයක් වෙනවා මෙන්න මේ වගේ ඒකෝරයි අපිට තේරෙන්නේ වතුර හිඟවීමේ තියෙන අලු පාළු දැයින්ද පටන් ගන්න අර හරක් කුලිය ගහම තියෙන වතුර ටික නැති වෙච්ච දවසේ ඒකම විවාහයේ සංසිද්ධව ගන්න ක්‍රමයක් තිබුණා ඒකට නැති වෙච්ච දාට අපිට තේරෙනවා වතුර පිපාසයේ සංසිඳවා ගන්න නැතිකමේදී අගේ අනේ අර හරක් වෙයි කියන වතුර ටික හරි තිබුණා කි පිපාසයේ සංසිඳවා ගන්නවා නේද කියලා පස්සේ අර වෙනවා දැන් ඒකට නැති වුණා අනේ ඉදාර තමයි පිපාසයේ බරපතලකම දෙන්නේ එදගම පිපාසයේ බරපතලකම හොයාගන්න බැහැ අර හරක් වෙලේ ගහපු දෙන්නේ වතුර ටික හරි තියෙන එක ඒකත් ඉවරන දාට තමයි තේරෙන්නේ පිපාසයේ තරම පිපාසයෙන් සංසිඳෙන්නේ අපේම තේන්නේ ඊට පස්සේ. මෙවැනි ලෝකේ සාසනික පිනක් සම කරන්න පුළුවන් කිසිම පිනක් නැහැ. සාසන මාත්‍රයක් හරි අන්තනක විද්‍යාමාන නම් ඒ ඇතුලෙන් ලැබෙන පින අප්‍රමාණයි. ඒකත් නැති වෙච්ච දවසක අන්තිමද. අර පින ලබා ගන්න ක්‍රමයක් නැතුව යනවා. මෙන්න මේ වගේ සාසනික වාර්ගයක් අනුගමනය කරගෙන යනකොට සාසන මාත්‍රයක් හරි අන්තනක තියෙනවා. ඒ මාත්‍රය හරි තියෙනකන් තමයි ඒක කරගන්නේ. ආධිනේ ගෑවිච්ච මාත්‍රියක හරි තියෙන චිත්ත ප්‍රහාදී. අනික සියල්ලත් ලෞකික සියලු පින් වලට වඩා බලවත්. සාසනික වශයෙන් කරගන්න පින. අනික වක්කඩවල වල වතුර තියෙන පොඩක් තියෙන තරමට එන ගාන තම ආවේ නැහැ. ඒක තවත් මෙහාර හුඟක් එහාටදී. නමට සම්මතේවත් තියෙන කාලේ ඉඳන් අර වක්කේ තියෙන වතුර ටික වාගේ නැහැ අර තියෙන අර කිව්ව අර මිදාම මඩවලේ තියෙන වතුර ටික හරි තිබිලා හරක්පුරේ ගහපු දෙන් තියෙන වතුර ටික ඉතුවේ ගන්න හරි දිනනවා කාසාව කට ගෑ ඉන්නේ. ආසාව කන්ට යන්නේ පිටිදාට සාසනික පිටක් කරගන්න වස්තුවක් නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනවා. මෙයා මේ අවස්ථාව වෙනකම් මේ සාසනික පිටේ මහත්ඵලයේ මහනිසංස භාවයේ තියෙනවා. ඒක විශේෂයක්. මොකද මේ දීර්ඝ උපරිම හොඳයි. නැතුවම මොකද කරන්නේ? ආ ඒකෝර අපි දකින්න ඕනේ සාසනික පිටේ තියෙන එක අංශු මාත්‍ර සාසන මාත්‍රය ගෑවිච්ච දෙනත් අප්‍රමාණ පිටක් තියෙනවා කියන එක දකින්න ඕනේ. ඒක රොදේ තියෙන ක්‍රම දෙකක්. එකක් තමයි දායකයාගේ දිවෙන්නාව චිත්ත ප්‍රහාදී පින බලවත් වීම. අනිකට ඒක ආධාරයක් වෙනවා ප්‍රතිග්‍රාහකයා පිළිගන්න කෙනාගේ තියෙන ගුණ මහත්කම. ඒ ගුණ මහත්කමේ නැති වෙනොත් තමන්ගේ තියෙන ගුණ මහත්කමේ සාසන මාත්‍රියත් වටිනවා කියන අදහස ආවෝ. ඒ බුද්ධිලාගේ මාත්‍රිය කියන පින චිත්ත ප්‍රහාදී මත වෙනවා. සාසන මාත්‍රිය යමුත් අප්‍රමාණ යහපතයි කියලා තේරුම් ගත්තට පස්සේ අපි ඒ මාත්‍රියේ තියෙන වටිනාකම දැකලා අර මාත්‍රිය කිරී සාකරනවා. අපි කියන්නේ සිවුරට විතර කලකනා වෙන මොනවාරද කියන්නේ කියලා කතාවා කියන්නේ. අන් ඒ වගේ දෙයක් ඒ. සාසන මාත්‍රය හරි යම් සංඥාවකින් ගන්න පුළුවන් නම් ඒ තාක්කයි සාසනික වේක බලයේ තියෙන්නේ. මහා බලවත් දෙයක්. අබුද්ධෝත්පාද කාලයක තරා කෙනෙකුට හිතුණා. අබුද්ධෝත්පාද කාලයක තරා බ්‍රාහ්මණයෙකුට හිතුණා, මම දැන් මෙතන ඉන්න වැඩි වයසම ගුරුවරයා. සියල්ලෝ මට වැඳලා බුදලා යනවා. සත්කාර කරනවා. දැන් මට සත්කාර කරන්න කෙනෙක් නැහැ. මට ගුරුවරයෙක් නැහැ දැන්. මට වල වැඩි ගුරුවරයෙක් තවත්ෙන්නේ නැහැ. ඒ වුණාට හරිය පාඩුවක් මටත් කෙනෙකුට සත්කාර කරන්න නැහැ. ඉමේ වේදී නැද්ද? එහෙම අවස්ථාවක් ගුරුවරයෙක් හොයාගන්න. වේදී බලාගෙන යනකොට වේදී වෙලා තියෙනවා බුදුරයන් වහන්සේ නමක් කියලා කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. උන්වහන්සේ මෙන්න මෙබඳු ලක්ෂණී යුත්තයි. උන්වහන්සේගේ උන්වහන්සේ මෙන්න මෙබඳු උත්තරමයි. හැබැයි ධර්මයේ නැහැ. නමුත් උන්හෙම කෙනෙක්ගේ ස්වභාවය ගැන සංඥාවක් විග්‍රහ වෙලා තියෙනවා. තිතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති 80 වන වෙන්ජන ඇති එබඳු ස්වභාවය ඇති සියල්ලද උත්තරමයේ ලෝකෙ පහළ වෙනවා. ඒ උත්තරමයා මෙහිම කෙනෙක්. හැබැයි ඒ කාලෙ වෙනකොට ඒක මුකුත් දෙයක් දකින්න නැහැ. ඒ බුද්ධිය පිළිබඳ සංඥා මාත්‍රයක්වත් අහන්නේ නැහැ. මෙන්න දිහාට දකින්නේ නැහැ. ওই ටිකේ තමයි තිබුනේ. මට ওই පොඩ්ඩ ඇති. මම ඒ උත්තරමයා උදිලා. මගේ ගරු සත්කාරන මගේ ශාස්ත්‍රීයවරයා වශයෙන් තබා ගන්නවා. ඒ උත්තරමයා අද නැහැ. ඒ උත්තරමයා පිළිබඳ ගන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ධාතුන් වහන්සේ ළමකත් වැරෙන්නේ නැති කාලේ. එයා මොකද කරන්නේ? පොඩි කුටියක් හදලා. ওই වැලි ටිකක් තිබ්බා. වැලි ගොඩක් තිබ්බා. වැලි ගොඩ ගහලා ආසනයක වැලි ටික හදපු ටික වැලි ගොඩ ආසනයෙ උඩින් දිය. ඒ තමයි මගේ උත්තරමයා වෙනුවේ මම කරන උපහාරය මෙන්න මෙතෙන්ටයි කරන්නේ. මේ තමයි අර කිව්ව බුදුන් වහන්සේ වෙනුවේ උපහාර කරන තැන. මට ගුරුවරයෙක් දැන් ඉන්නවා. මගේ අනුපාඩුවක් නම් මම හොයාගෙන ගිහින් මගේ ගුරුවරයා ඉදිරියේ වරදක්න සමා කරගන්නවා. සමා කරනවා ආයත සංවරයේ පිළිදෙනවා. මෙන්න මේ ක්‍රමයට මම මෙහෙම කරනවා කියලා ඒ ගුරුවරයා මොකද කරන්නේ? අර වැලි වලට ගිහිලා උපස්ථාන කරලා ඔක්කොම කරලා බුද්ධෝපස්ථාන කරන හැටි කරනවා. අන්තිමන ලෝකත කරන්නේ වරදක් සිද්ධ වුණොත් එහෙනම් අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මම අතින් මෙහෙම වරදක් සිද්ධ වුණා මට කමාවෙන්න මම ඒ වරද මතුවල කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කවුරුවත් ඉතින් නැහැ අර වැලි වල ළඟට ගිහිලා කියලා යන්නේ තිරසත් එක්ක දැන් ගෝලයේ ටික දකින්න ගුරුවරයාටත් ගුරුවරයෙක් ඉන්නවා අර ගිහිලා ඔපම අකුපස්ථාන කරන්නේ දැන් මේ ගුරුවරයා මේ වගේ කරගෙන ඉන්න චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රිකක් ලැබිලා ඒ හේතුව මොකද කරන්නේ? චිත්ත ප්‍රහාදේ නැගිලා ටිකෙන් ටික සුද්ධ වුණ චිත්තේ අරගෙන කාම ලෝකෙට වෙන්නව කාම ආස්වාදයන් ඉක්මවා ගිහිල්ලා. රූපාවචර මානසිකත්වයක් වැළඳනවා. එයා එතනින් මැරලා ගිහිල්ලා බබලෝ උපන්නා. ඒකෙම ධ්‍යානලාභිය. එතන බුදුදහම තිබිච්චහාරයක් නෙමෙයි. නාම මාත්‍රේ සංකේතයෙන් වේදී තිබිච්ච බුදුරේගේ ලක්ෂණ විතරයි අහන්න තිබුණේ. ඒ මාත්‍රේන බුද්ධ සංඥාවෙන් කටයුතු කරපු ඒ බුද්ධලයාට බබලෝට ගියන්න පුළුවන් හේතු වාසනා තියෙන ධානයක් ලබන්න හේතු වුණා හරි චිත්ත ප්‍රහාදේ. බුදුන් කෙරෙහි බහදු මාත්‍රේ කෙරෙහි බහදු චිත්ත ප්‍රහාදේ. ඊට පස්සේ ගුරුවරයා වලාට වාස්තු. ගෝලුවේ වත් දෙන්නේ අපේ ගුරුවරයාට නේ. අපි කාටද සත්කාර කරන්නේ? අපේ ගුරුවරයා සත්කාර කරපු යම් ගුරුවරයෙක් ඉන්නවා. ඒ දාර කුටි ඇතුලේ ඒ ගුරුවරයා සත්කාර කරපු ඉස්සන්. අපි මේ ගුරුවරයා විසින් යම් ගුරුවරයෙක් සම්මත කරලා හත්කාර කළාද ඒ ගුරුවරයාට අපගේ නමස්කාරය වේවා කියටන් ගිහිනා ඉතින් ගිහිනා නමස්කාර කරලා අර ගුරුවරයා කරපු විදියටම හදිස්සි කළා. ඒ හේතු වෙනාලේ ගෝලිය විවිධලා. බොහෝ අය ඥානලාභී වෙන්න හේතු වාසනා ලැබුණා. සමහර අය චිත්ත ප්‍රහදී සුගතිය උපන්න. එතන ඒ අයත් නැටලා ගියේ. සමහර අය බබලෝ උපන්න. සමහර අය සුගතියට ගියා. දෙවිලෝට ගියා. මෙන්න මේ ආකාරයට වැඩ පිළිලා මුල් කාලෙක සිද්ධ වුණා. මේ කල්ප ගානක ඉස්සේ සිද්ධ වෙච්ච වැඩ පිළිවිල. ඒ ගෙගත්ත විනින්. මේ ගුරුවරයා කවදාවත් ඊට පස්සේ මේ කල්ප ගාන කල්ප 18ක් විතර කාලයක් වෙනවා. ඉතන කාලයක් යනකම්. අපාගත වෙන්නේ හිතුවක් ආවේ නෑ. අර විනින් ඒකේ වේගලා හිටියා. මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ සෝවාන් වෙලා හිටපු මව් කෙනෙකුටයි පිය කෙනෙකුටයි ගාව දරුවෙක් හැරීට උපන්න. ඒ බබලොවින් සිතරයිදී ඊළඟට මේ පුංචි දරුවා තියාගෙන මොකද කරන්නේ ඉන්නකොට අර දෙමාපියන්ද බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් බුදුරයන් වහන්සේ හම්බ වෙන්න යන වෙලාවක් බොහෝ දුර ඒ නිසා මේ අය මොකද කරන්නේ පෙරවන් සමාදන් වෙනවා පොවේද අපි ඉතින් කාටද ගුරුවරයා වෙන්නේ සැලකන්නේ දැන් අපිට නිතර යන්න ඉන්න බෑනේ දැන් ජයසිරි මහා බෝධින් වහන්සේගේ පොතු එකතු කරගත්තා ඇලලා තියෙන පොදු කැලේදී එකතු කරලා හිටන් පුංචි අර හදන විදිහටම හැදුව පුංචි ගොඩක්. අදල ඕක ආසනයක තිබ්බ ගෙහි. එදෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට කරන සැලකිලි කරමින් ඒගොල්ලෝ පේවා සමාදන් වෙලා එතන ඉඳලා ඉතන අර කරන බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය දීලා එතන උපස්ථානය කරනවා. මෙහෙම කරලා හත් අවුරුද්දක් යනකොට දරුවට අවුරුදු හත සම්පූර්ණ වෙච්චහම දැන් දරුවරා තේරුම් ගන්න පුළුවන් කාලේ දරුවා සිල් සමාදන් කරලා පුරුදු කරමු කියලා. ඒක දහසක් දරුවාත් එක්ක ළඟින් සිල් සමාදන් වුණා. අම්මයි තාත්තයි දෙන්න ගිහින් එතන අර ගොඩ පොතු ගොඩ ළඟට ගිහිල්ලා අර පොතු සෑය ළඟට ගිහිලා හදමු. අර උපස්ථාන කරනකොට මේ පොතු සෑය දැක්කම පුංචි ළමයා. සිල් සමාදන් වෙලා ඉන්නකොට. උදේදී යාර මතක් වුණා මම කවදා හරි මෙහෙ මෙහෙකට සත්කාර කරලා තියන්නේ බුදුහාඳුරන්ට කි. කවදාවත් මං කලේ කොයි කාලෙකද? ජාති ස්මරණ ඥානයක් වාගේ මතුවේලා එයාට පේන්න පටන් ගන්නවා කවදා හරි මෙහෙම එකක් වෙලා. ඒ චිත්ත මාත්‍රේ එනකොටම චිත්ත සමාධිය ලැබුණා. අර සතර පුරුදු. ධානයක් ලැබුණා. දැසුත් පහළ වුණා එම් මොහොත. පහළ වෙලා දැක්ක කල්ප ගානක ඉඳලා මම මෙන්න මෙහෙම ගුරුවරයෙක් කියලා ඇඳගෙන මේ ළමයිතු ගන්න කාලෙක මෙන්න මෙහෙම වැඩක් කළා නේද? වැලි ටිකක් විතර කළා හැයක් හදලා බුද්ධෝපස්ථානය කළා නේද මේ විදිහේ. එදා පටන් ගත්ත ගමන අද වෙනකන් මම එනකොට දුගදීකටපත් වෙන්නේ නැතුව මබලවත් ඉපදෙන හේතුව මම ඒ කෙල්ලද. එහෙම ආපු ගමනක් තුන ආපු ගමනක අවස්ථාවක් නේද මේ අවසාන අවස්ථාවේ අද තියෙන්නේ. දැන් අම්මා තාත්තා සෝතාපන්න ඵලයේ නිසා කීන බණක් තමයි අර දෙවෙනි. කීන බණක් ඇහෙනවා. ඒ බණ අහලා සෝතාපන්න වෙලා. අර බුද්ධ චිත්ත ප්‍රහාදී මුල් කරගෙන අරිහත්ත්වයටපත් වුණා කවුරුවත් දන්නේ. දැන් අම්මයි තාත්තයි කෙලි මුදලා හිටන් උදේ කිල් මුදල යම කියලා කොට. උදා ගණන් ගන්න හදදතුව ඉන්න. එයා කිල් මුදල තර නැහැද? අපේ දරුවාගේ ලොකු වෙනසක් තියෙනවා. අර ඉස්සෙල්ලා තිබුණ තත්ත්වෙ නෙමෙයි අමුතු සාන්තභාවයක් තියෙනවා. කලබලෙකුත් නැහැ, මොකුත් නැහැ. අමුතුක් වෙලා තියෙනවා. මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇතුළේ වෙනසක් මේ දරුවාගේ පේනවා. මේක අපිට තෝරා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා කරා මේක කියන කින අර දරුවාත් ආගෙන බුදුරජාණන් වහන්සේලාට එක්ක ගියා. එක්ක ගිහලා බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය කිව්වා. ඒ රාජ රහතන් වහන්සේ පුජි රහතන් වහන්සේ ඊළඟ ඉන්න කීයට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ උදන් වාක්‍යයක් ප්‍රකාශ කළා. දැනට කල්ප විතර කාර්යයක ඉස්සෙල්ල වැලිකයා කෑයක් හදාගෙන බුද්ධෝපස්ථානයක් කරලා ආරාප කරපු ගමන කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැතුව දලුකඩක් අතක ඉල්ලලා බෝධ වර්ණය කළා පරණය කළා හිටන් ඉවඩු වුණේ අංශේ ඒ වගේම සසල පරණය කළා ඉවඩු වුණා ඔය මාත්‍රි කියන ඔය උදන් ආශ්‍රයයන් ලයිදා ප්‍රසාදයක් ඉඳලා නහ දෙද නගලා වාගේ පුත්‍රයා බහුගාන ඉක්මවල ඉවරයි මේ වර වෙනහතේ පැවිද්දේ වාර දින අම්මා තාත්තා ඉඳලා උන්හතේ රාතන් ආශ්‍රය නම කුලින දූපී ඉස්සේ කියලා කියන්නේ උන්හතේ මේ කුලින කියන්නේ වැලි වැලි වලින් හැයක් හදාගෙන පටන් ගත්ත ගමනින් ආපු නිසා උන්හතේ නමක් පට බැඳුනා කුලින රූපී ඉස්සේ කියන හන්සේ අන්න උන්නාසයේ කතා පුලිතෝපි ඉස්තේරාපි දානේ කියන කතාව. දැන් මෙතෙන්දී වල්නකොට මේ චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රියක් මෙච්චර තිබුණා නම් ධර්ම මාත්‍රියට සංඝ මාත්‍රියට කරනකොට පින්නේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ සාසනික විනත සංකේතය. සංකේතය කියන එක වැලි ටිකක් තිබුණත් ඒකෙත් තියෙන සංකේතය. බුද්ධ සංඥා මාත්‍රිය ප්‍රයෝගී කරගන්න ආධාරයක් වෙනවා ඒක. එහෙනම් අද වෙනකොට තාම ඉතර බහැලා නැහැ. අවු ඉඩක් ගන්න මෙහා තියෙයි. අපිට කලකිරෙන දෙයක් තියෙනවා. අනේ මේ වැලි ටිකක් නේ මොන බුදුරෙයිද කිව්ව නම් එහෙම කරයි නේද වැලි ඔක්කොම. අවුදාරි ඇවිත් බල්ලයිට ආර වැලි ගොඩ දැකලා. අරලා බැලුවා කො බුදුහා කාටද මේ සලකන්නේ. මොෝඩිය වැලි ගොඩ කර කොහොමද පූජා කරන්නේ කියලා තියෙනවා. මේක තියෙන්නේ වැලි. එහෙම කිව්ව නම් එහෙම කරපේ. අපේ ගුරුවරයා මහා මෝලේ මේ වැලි ටික තියාගෙන මේ වැඩ වැඩ දෙනවා නේද? කවෝ වැලි වල වදිනේ වගේ ඉන්නවද? මොඩියු නිකන්. කිව්වනම් එහෙම හරි. අදත් ඔහොම කියන්නේ ගල් වැටි, ගල් වල මොඩියු, ගල් මොඩියු, වැලි මොඩියු නිකන් ගල් වැටි ගඩොල් වලට වදිනවා. පිළිම හදාගෙන ගිය. අදත් මෙහෙම කතාවක් තියෙනවා. හැබැයි ওই જાතිය කතාවක් කියලා එදා නිකන් හිතන. අපි පිළිම හදන එක අතර සානිකන් නිකන් වැලි වල හිතන අර වැදලා හිටන් හත් දෙන්නා. ඕක අර ලබන අද જાතිය පඬිතිය ගිහින් කරන මුත්‍රා මොඩියු වැලි වල වදින මොඩියු වවුද කියනවා මොකද ඒක? දපාතේ මොකක්ද මෙන්න මේ නිසා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ කිරී සංඥා මාත්‍රියක් තී කරලා ඒ සංඥා මාත්‍රියට ගරු කරලා හරියෙන් ත්‍රිවිධ රත්නයට කරන ගරු ප්‍රේමය එතන තියෙනවා ඥානවන්ත බුද්ධිලියෝ මේ සංඥා මාත්‍රියකත් ගරු කරනවා සංඥා මාත්‍රියට ගරු කරන්නේ බුද්ධල රත්නයක් නෙමෙයි ආර්ලවස ලැබල වෙන අර වැලි ගොඩ දැක්කම නිසා එතන බුදුහාමුදුර දකින්න බෑ බුද්ධ සංඥා මාත්‍රිය කියන්නේ වැලි ගොඩ නෙමෙයි ඒක වැලුවේ නෑ මොනවද තියෙන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිරිකර ගරු සත්කාරය සංඥා මාත්‍රයේද ඒ සංඥා මාත්‍රයේද කළ අප්‍රමාණ පිංතිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී උන්වහන්සේ චාරිකා වැඩිහා මිනිස්සු දැනේ ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඇති කියලා උන්වහන්සේට පූජා කරන්න දේවල් අරගෙන ඇයිදින් බල්ලකට දානමාන දේවල් අරන් ඇවිත් බල්ලකට කවුරු උන්වහන්සේ වැඩද අනේ අපි කෙනාගුව කාට දෙන්න වැඩක් නැහැ බුදුහාමුදුරන්ට දෙන්නයි ගිනාවක තැන් තැන දාලා යන්න යන සංවිධි මරු පිසිවල ගිනාව කෑමත් තැනින් තැන ඔහොම දමල යන්න යන මේ කාරණේ යකලා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියා සිටියා කිව්වේ එහෙනම් ආනන්ද ජයතිරි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ඵලයක් රෝපණය කරන්නක විතර ගෙනාලා එහෙනම් ජේතවනාරාම භූමිය තුල අර ජයතිරි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ගෙනාලා පිළිදෙව් එදින පිටවල උන්වහන්සේ ආනන්ද හාමුදුරුව ස්වාමීන් ජයතිරි මහ බෝධින් වහන්සේලාගේ සමවැදින යම් සමවතක් ඇත්නම් ඒ සියලු සමවත් මෙතන සමවදී ඉන්දීමා කළා ආනන්ද මේ තුන් ලෝකයේම ජයතිරි මහ බෝධින් වහන්සේලාගේ තියෙන පරිසරය එනේ සියලු සමවත් සමවදී තියෙන එකම පරිසරය එතන විතරයි සමවදීනේ බැදී මෙතන සමවත් සමවදීන්න පුළුවන් ජයතිරි මහ බෝධින් වහන්සේලාගේ මා සමවත් සමවදීන්න තැන ලෝකේ කොටවත් නැහැ කියේ එමෙයිතානි දැන් සමාපත්තියේ හැමදෙරම වෙලෙ කියලා. ආනන්ද මා උදේසා දින දානයක් ඇත්නම් මෙතන තියා පූජා කරලා යන්න මා උදේ. කිනේ අලුවක් නැහැ කියන්නේ. මට දුන ප්‍රේම දිනවා කියන්නේ. මම මෙහෙම කිව්වා කියලා එයාට කියන්න කියලා. අර මිනිස්සුන්ට කියලා ගියාට පස්සේ මිනිස්සු බොහොම චිත්ත ප්‍රහාදීන්. අර බෝධීන් වහන්සේ ඊට ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට ගෙනාවා පූජා කරලා බුදු පියාණන් වහන්සේට මේ පූජා වේවාගේ පූජා කරලා යන්න පටන් ගත්තා. එතෙන් තමයි බෝධියක් ළඟ බුදුරජාණන් වහන්සේට ගෙන පූජාව ආරම්භ වුණේ ආනන්ද බෝධිය ළඟ කරපු පූජා. දැන් පටන් අද වෙනකන් තමයි බෝධි පූජා කතාවක් මේ ලෝකෙ වෙන සම්මදේවිට එන්නේ. බුදුරජාණන් වහන්සේට කරන පූජාව, බෝධින් වහන්සේලා පූජා කරන්න හේතු වෙච්ච සම්මතේ ඕකයි. එහෙනම් මෙතෙන්දී අපි ලකිනවා බෝධින් වහන්සේනම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. බුද්ධ සංඥාවෙන් අපිට පුළුවන් නම් යම්කිසි දෙයක් වෙන් කරලා පූජා කරන්න ඒක බුද්ධ පූජාවක් වෙනවා. කිනි අඩුවක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. සංගයා විසා පූජාවක් කරනකොට අපිට සංගයා ආශ්‍රය හාරවුසන හොයන්න බෑ. සංගයා විසා කරනා චිත්ත ප්‍රහදීන් ඒ සම්මත මාත්‍රිය තියෙනවා නම් සම්මත මාත්‍රියෙන් පූජා කරලා ඒ ආවිදි ලැබෙනවා අර මහා නිහා. ඒක තමයි අන්තිම කාසාව කන්ටේ කරන එක සංගමුණ සීකර දන් දෙන්න. ඔයාලා මේකේ හැමතේ තියෙනත් ලැබෙන්නේ ඔන්න ඔය. ඊතරා මිනිස්සේ බුදුරන් වහන්සේලා ආපු හා බුද්ධන් වහන්සේ බුද්ධිලාගේ හිත දැකලා අහන්න. මානවකේ ඔබේ කුලේ අය දන් දෙනවා. ස්වාමී අපි දන් දෙනවා. කාර්ය කොහොමද දන් දෙන්නේ? සීලවන්ත ගුණවන්ත වික්ෂුන් වහන්සේලා හොයලා දන් දෙනවා. කොහොමද හොයාගන්නේ? අරණිය ගතව ඉන්න පාසු කුල ජීවර දරන පිට පාතේ ජීවත් වෙන බොහොම සංවය ආදුරු ඉන්න අපි ඒගොල්ලෝ හොයලා එයාට දන් දෙනවා. මානවකයේ සංසිද්ධි ගහවණු මදු කහවණු පරිහරණය කරමින් අමුදරුවන් පෝෂණය කරමින් මේ ගිහි සම්පත් ඉඳගෙන ගිහියෙක් වශයෙන් ඉන්න ඔබලා කොහොමද සමගුණ අඳුරන්නේ? සමගුණ හැදේ කොහොමද ඔහොමද? මට පේනවා පාසිකූල ජීවර දරන පිටපාතකෙන ජීවත් වෙන බුදකලාව ඉන්න අය අතර අභ්‍යන්තරයේ මහා දූෂ්‍ය බුද්ධද ඇතුළ රාගයෙන් සත්‍යය ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා නිබඳුවන්නා ස්වභාවයක් ඇති. දෙබඳු හාමුදුරුවෝ මට පේනවා පිටින් බලාපුවාම පාසිකූල ජීවර දරනවා පිටපාතකෙන ජීවත් වෙනවා බුදකලාව ඉන්නවා මෙහෙම ඉන්නවා. දැන් ඔබලට වෙනවා පිටින් හරි. ඔක ඇතුළ මට වෙනවා බලපුවාම රාගයෙන්, දේසයෙන්, මොහෙන් දූෂ්‍ය වෙච්ච බුද්ධලේ දෙය අතරේ ඉන්නවා. ඉතින් ඔබලා මොකද පිටින් බලලා සිල්වත් වෙයා හොයන්නේ? ඒ වගේම ග්‍රාමීය නාගරික පන්සලේ ජීවත් වෙන. පටසිවුරු දරන. අනික් අය විනා දින දානී ජීවත් වෙන. මෙහෙමයි මම දැකලා තියෙන්නේ. මේ ඇතුළේ මට පිළිලා දිනා රාගයෙන්, දේසයෙන්, මොහෙන් දුරු වෙලා ඉන්න සුද්ධ මානසිකත්වයක් තිය නැහැ ඒ අතරේ. ඉතින් පෙන්නේ පටහිරු දරාගෙන අයිකා ගින දෙන්නා වූ දානින් පෝෂණය වෙමි. හොඳ සුභෝභෝගී පාසල්වල ජීවත් වෙනවා. ඉතින් පෙන්නේ අභ්‍යන්තරයේ මල පේනවා රාගදේශ මොහ දුරු කරගෙන සුද්ධ වෙලා ඉන්නයි. එහෙමයි ওই දුස්සීලයි කියලා ඔබලා කියනවා නම් ඔබලා කොහොමද ඒක හොයාගන්නේ? ඒ හැකියාව ඔබට නැහැ නේද? එහෙනම් මානවකෙට සංගයා විසා දන් දෙන්න. සංගයා විසා චිත්ත ප්‍රහාලය කරගන්න ඉති කරගන්න. ඔබලට හිමිකව තියෙන හැකියාව තියෙන අන්නේ ඒක. සංගයා විසා කරන චිත්ත ප්‍රහාලය කරනවා එකක් ඥානයක් නැත්නම් ඔබලට ඒක විසාල චිත්ත ප්‍රහාලයට හේතුවේ. ඒක සංගයා විසා දුන්න දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ චිත්තප්‍රහදී හදාගන්න තුර ඒ විදිහට දන් දෙන්න සංඝයා දෝරන්නේ යන්නේ. කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් අපිත් මේ බුදුන් වහන්සේගේ දේශනාවට විරුද්ධව අර අපිට ඕන හැටියට සංඝයාගේ කිරි කුසල් හොයන යන ක්‍රමයක් අපිට තියෙනවා. හේන තියෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කිව්වට අපිට ඇහැට වෙන්න දෙන්නේ නෙමෙයි. අපි මොනවද කියන්නේ? දැන් මෙතන විහාර වෙනස්කම් තියෙන අපි දැනගන්න බෑ. හේතු දකින්න බැරි පැති තියෙනවා. බාහිරින් පෙනෙනා වූ චර්යාහතාවල විවිධාකාරයි. ඒත් මේ ඒ චර්යාහතාවල් තුළ පුද්ගලයාගේ මානසිකත්වයන් කොහොමද කියන්නේ අභ්‍යන්තරේ තෝරගන්නද? ඉතින් ඒ නිසා අපි මේ පිටින් පෙනෙනා වූ දෙයකින් පුද්ගලයාගේ අභ්‍යන්තරේ තෝරන්න ගියොත් දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. අර සරකාණී සාක්ෂියා ගැන සාක්ෂියා වලාද පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සරකාණී සාක්ෂිය තවදුරටත් ඒක උගන්න ආයි මේ ලෝකෙ හෙන්නේ නැහැ කියලා. ඕක ආරම්භ වෙනකම් තමයි සාක්‍ය වංශයේ අයට කොක්කට දාලා hina වෙන්න පටන් ගත්තා. පළයල ඕවතර බැරි බැරි කරපාල. ඕවතරම් බීපාල. මැරෙන්න දවස් හතක් අර තියා පළයල බෞද්ධවත වේලාවෙ එළිම ස්වර්ගයේ යනවා. මු දැන් මේ කාලේ ඉන්න ඇයි කිසිම දුස්ත්‍යත්ත කරන්න කමක් නැහැ. යවන්න කෙනෙක් ඉන්නේ. ඕන දුස්ත්‍යත්ත කරගෙයි කොරළගොල අන්තිම දින ඉඳන් බෞද්ධවතව හම්බ වෙලාට පස්සේ ඌ යනවා ස්වර්ගයේ. ඕන අමුතු බලන ඕන අමුතු වෙලා කියලා කොක්කාන දාලා hina වෙන්න පටන් ගත්තා. දැන් මහානාම සාක්ෂි කුමාරයා කියන්නේ සාක්ෂි යන් අතර ඉරමු සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේට මේ අපවාදය කරනකොට ඉවසා ගන්න බැහැ. හරි නිබ්බේදන. අනේ ස්වාමීනි සාක්ෂිය මෙන්න මේ විදිහට මේ පර සාක්ෂි කියලා කියන්නේ යාද? පරයා කියන වචනේ හඳුන්වන්නේ කොම් කරලා හිටිය තමයි පුළේනේ. මේ පර සාක්ෂියා දිව්‍ය ලෝකේ ගියා කියලා මේ විදිහට උවහන්සේ කියනකොට ඒකට විරුද්ධව මෙන්න මේ විදිහට අපහාදයක් නැගලා hina වෙනවා. කියන්නේ ඉතින් ඉතින් මහානාම මොනවා කරන්නද දන්නේ නැති කෙනා. එයා ඉඳින්න ගියේ කොහොමද කියලා දැක්කේ නැහැ. පරසාකේ ශික්ෂා භූමිය කරගත්තේ මැරෙන මොහොත. මේවත් වෙලා තමයි හිටියේ. මේවත් දැල්ලා හිටියේ නැහැ මැරෙන මොහොතේදී ඒක පුරුදු කරන්නේ. හැබැයි ඕක මොකද අනික් අයද? මරණාසන්න මොහොතේදී ඇති වෙන චිත්ත ප්‍රහාලියක් මුල් කරගෙන ඔහුගේ ශික්ෂා භූමිය වුණා කියන්නේ. ඉතාවු දුත්‍යග්ගේකින් දිවලෝගිය අනිමි. තිසා පූර්ණ කරලාමයි. පූර්ණ කළ තැනපතන මරණාසන්න පලාදීන මොහොත. මා ඇසුරු කරපු කෙනෙක් එහෙම යන්න බෑ කියන්නේ ඔන්න ඕක. අර ලෞකික පාපයකට බුද්ධිලයා මෙල්ල කරගන්නේ බැරි සත්‍යයක් තියෙනවා. නියම අවස්ථාවකට මතු වෙලා එනවා අර කරගත්ත මහපින්ද. බුදුගුණගරේ දාම්ගුණගරේ සාලුගුණගරේ පැහැදිච්ච දීප්තප්‍රහාදයේ වතු වෙලා එනවා අනිසියල් දෙවෙනි කරේ. අන්න එහෙම ක්‍රමයක් තියෙන නිසා ලෝකයට තෝරාගන්න වෙන්නේ බුද්ධලයාගේ තත්ත්වය මොකද්ද? ඉතින් ආර්ය ධර්මයේ තුල තිබෙන ගුණය අන්න එහෙම දෙයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ. විදින් පේන චරිතයෙන් හිතාගන්න බෑ. මේ ඕවාගේ අවස්ථාවල් නිසා අපිට බුද්ධලයාගේ මානසිකත්වය තෝරාගන්නත් බෑ. යම් අවැඩක් කරගෙන හිටපු බුද්ධයාට ආයත සංවරයේ පිළිඳන්න බැරිකම තියෙන ආනන්තර පාප කර්මයක් කරගත කෙනෙක්. එයාට ආයත සංවරයේ පිළිලා ඉඳන් අර්ජිත පාරිශුද්ධිය නගන්න බෑ. ඒකාන්තයෙන් අපායට නියත පුද්ගලයෙක් වෙනවා. ඊළඟ අද්දව ඒකාන්තයෙන් අපාගත විඳිනවා. ඒ ආනන්තර පාප කර්මයක් කරපු කෙනෙක්. එහෙම නැති කෙනෙක් ගැන අපිට නිගමනය කරගන්න බෑ. ඒ බුද්ධිලාගේ මානසිකත්වය කොයි මොහොතේ සුද්ධ වෙනවද කියලා. ඒ නිසා අපි මේක නිගමනය කරන්න බැරි දෙයක්. නමති 99ක් මරලා හිටපු අඟුලි මාලට අන්තිම මොහොතේදී අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන් මානසිකත්වය සුද්ධ කරගන්න පුළුවන් හැකියාව මේ ධර්මයේ තිබුණා. ධර්ම ලක්ෂණය එහෙමද? පිටින් බලගුණා බින් නමති 99ක් මරලා අම්මා මරලා ගිහිල්ලා ඊට පස්සේ බුදුන් මරන්න පන්නු මේ අපත්ත හොරාට. අරිහත් ඵලය පුදුම දෙයක් මේක කියලා හිතන්නේ. ලෝකයා හිතන්නේ ඒක දැකදී. සිද්ධුුනේ මොකද? ඉරණ වෙනස්ද? මේවා බුද්ධලේකේ තිබෙනව බාහිරින් පෙනෙන සිල්දු සිල්ලේකේ අපිට ඕක නිගමනය කරන්න බෑ. යම් කෙනෙක් ප්‍රතිපatti භූර්ණිය කරනවා කියලා වතරකගෙන ඉන්න පුළුවන් බොහෝම ලස්සන. හැබැයි ගැඹුරු ධර්ම අවබෝධයක් තිබුණේ නැහැ. උඩ තිබුණ වතක් විතරයි. වතක් කරගෙන ඉඳෙමු වින තිබුණා. හැබැයි වතකින් මතු කරගත්ත වින නසර ගිනාපු පාප කර්ම යටපත් කරන්න තරම් බලවත් නැහැ. මේ වතරකගෙන අවසාන මොහොතේදී සාධනවල පාප කර්මයක් වතුනා නම් ඒ හේතුවෙන් උහ අපාගත වෙලා පොදු. වතලකට ආරිය නැහැ. බුද්ධජනේක වතලක් ඇයි. බුද්ධජනේකේ අවසාන මොහොතේදී එන සිටිවිල්ල මොකද කියලා කාටවත් නිගමනය කරන්න බෑ. ඉතින් ඒක හරි බලන්නකයි වදහය ගත්ත පළියට මං ඉතිරෝම සතර පහයි නිදහසුනා කියලා වචනයක් හිතට ගන්න පුළුවන් කමක් නැහැ යා. නැත්නම් ධර්මාභෝධයක් ලබාගෙන යම් කෙනෙක් හිටියන. ඌට එහෙම වදා තිබුණෙත් නැහැ. අවාලාරු පෞකන ආකාරයෙන් ලෝකෙට පේනදක් හිටියා. ඒක එක දුස්චරිත දැක්කා. නමුත් ඔහු කරගත් සුද්ධතාවේ අවසාන මොහොතේදී අර සියල්ල අභිවාන ගිලා දෙවෙනි කරගෙන. පළවෙනි විලා එනවා. අර ඇති වුණ චිත්ත ප්‍රහාදින් නම් ධර්ම ප්‍රහාද. එහෙම වුණත් මොකද වෙන්නේ? අර කොහොම පෞකත් අහ කරලා අර ධර්ම ප්‍රහාදින් උහු සුගතියට යනවා. නෑ ලෝකයාට හොයන්න බෑ. හින්දු සිල්ලෝනි යථාර්ථය හොයාගන්න බෑ. ඉතින් ඔකින් අපි දැනගන්නත් ඕනි. අපි නොදන්න පැත්තක් විවර්ෂණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි බුද්ධලේ පිළිබඳව පුද්ගල විවේචනයක් කරනවා නම් මා හෝ මා සමාන කෙනෙක් හැර කරන්න බෑ. දැන් බුදුන් අසව සමන මා සමාන කෙනා කවුද? බුදු සමාන කෙනා කවුද? තවත් ලෞතර බුදුන් වහන්සේ නමක්. දැන් අන්‍ය කෙනෙකුට බුද්ධල විවේචනයක් කරන්න අයිතියක් නැහැ හැකියාව. බුද්ධල විවේචනය කරන ලෝක සත්‍යය බාහිරින් පේන ටිකක් අල්ලගෙන. දැන් බාහිරින් පේන ස්වභාවයයි අභ්‍යන්තර ස්වභාවයයි ඔක ලොකු වෙනසක් තියෙනවා. මහා කම්ම විභංග සූත්‍රය කියන සූත්‍රයේ හොඳට පැහැදිලිව දේශනා කරලා තිනවා ඔය වෙනස. කිරිහැකයින් බොහෝම ගුණවන්තව ඉඳපොයි අපාගත වෙන්නේ ඉවිනව දැකලා තිනවා. අසත්පුරුෂය වගේ ඉඳපොයි විවුරු වෙනව දැකලා තිනවා සුගතියට යනව දැකලා තිනවා. ඒකට හේතුව තෝරගන්න බැරි ලෝක සත්‍යයේ මේ නිරාම. යම් දිවැසකින් ඔබ තෝරන්න ගියොත් දිවැස් තියෙන කෙනෙක්. පව් වල විභාග නැහැ ඒක වරු කතාවක් මම දැකලා මෙච්චර පව් කරපු එක දිවි ලෝක යනවා. ඒක මම හොඳට දැකපු අත්දැකීමක්. එතන මම නිගමනය කරන වගේ අධ්‍යක්ෂකෙ මිට පව් කෙරුවාට පව් නෑ. මෙන්න මෙහෙම දෘෂ්ටියක් ලෝකෙට දෙනවා. මොකද හේතුව? ඔහු දන්නේ නෑ ඔහු අවසාන මොහොතේදී කිවඳු දෙයක් හරිගෙන සුගතියට ගියා. ඔහු ඉදයි නා පව් කර කර හිටවුණු නිහ සුගතියට ගියා නම් පව් කියලා දෙයක් තියෙන බෑනේ කියලා නිගමනයට බයි. හොඳ වෙලෙ පින් කරගෙන හිටව බුද්ධයා. දුගතියට යනවා දකින්න අර දිවැන්නේ. දැක්කට පස්සේ නිගමනය කරනවා කොච්චර පින් කරලා පින් වල පින් විපාකද? මම දැකලා මෙච්චර පින් කරම හිටපු එක අපාගත වෙනවා. ඒ දිවසේ න්‍යාය කරලා කියනවා පින් කෙරුවාට පින් නැහැ. ඔය තවදුරටියක් ලෝකෙට එන්නේ නැහැ. මේක දැක ගන්න බැරි නිසා තමයි ලෝක සත්‍යය මම දෘෂ්ටියට බහින්නේ. ඒ අවසාන මොහොතේ ඔහුගේ මනසට පින් කරගෙන හිටපු එක නා පාපේට හේතු වෙන්නව කාරණයක් ඇදිලා ආවොත් එහෙම. ඒ හේතුවෙන් ඔහු අපාගත වෙනවා. ඔහු කරපු පින් වල විද්ද ධම්ම වේදිනිය වගේ යකිලි යහපතක් ලැබුවනම් ඒ දිගේ යක් බැවේ ලැබෙයි. කරම් පින්වලින් ඔහු අපාගත වුණා නෙමෙයි. කවදා හරි ඔහුට ඊළඟ මතු භවයේ ඒ පිණි යහපත කරන්න ඒ හේතු වෙනවා. ඒක එහෙම හිතේනවා. කරගත පාපයක් තිබුණා නම් ඒ පාපයෙන් ඇදිලා යර අපාගත වුණා. පව් කර කර හිරව බුද්ධලි. අර වගේ අවස්ථාවකින් අවස්ථාව ලැබිලා දෙව්ලෝ උපදිනු. පවෙන් දෙව්ලෝ උපදිනා නෙමෙයි. ඔහු දිත්ත ධම්ම වේදිනිය වශයෙන් මෙලෝ වශයෙන් යම්හි පවක් කරගත්තා නම් පාපේට අනුකූලවන්නා වූ විපාකයක් මෙලෝ දිවිනේ හරිය වින්දා. හැබැයි ඉතුරු හරියේ බදු කවදාහරි භවයේදී ඵල දෙන්න තැන්පත් වුණා. ඒ භවට විපාකයෙන් ඔහු මිදුන්නේ. හැබැයි එදා ඒ විදිහ දෙව්ලෝ ගියාට මතු කාලයකදී සැරිසරාගෙන යන වෙලාවට ඕක ඇදිලා ඇවිල්ලා ආය අපාගත වෙන්න පුළුවන් ඒකේ. ඉතින් මේක දකින්න බෑ ලෝකයාට මේ ඉතාම සියුම් තැනක් නිසා. ලෝක සත්‍යය පව කරලා දිව්‍ය ලෝකයන්ද දකින්න පින් කරලා අපාය යනයි දකින්න. එනම් මේ පින්පව් වලින් දිව්‍ය ස්වර්ගයක් අපායක් මේ වෙනවා ඇති වෙනවා කියන එක යනවා කියන එක. අපි පිළිගන්නේ නැහැ කියලා පින්පව් විශ්වාස කරන්නේ නැහැ කියන තත්ත්වෙට බහිනවා. මෙන්න මේකෙන් තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි හදගන්න හේතු වෙන්නේ කියලා තියෙන්නේ. ඒකට හේතුව නිකම්ම හදගත්තා නෙමෙයි. කොහොම එකක් දැකලා අතම හැවටුණා. ඇත්ත හොයාගන්න බැරුව. පව කරපු කෙනා දිව්‍ය ලෝකෙ ගියාම පව කරලා දිව්‍ය ලෝකෙ යන පුළුවන් බා අපි දැක අපි අත්දැකීමම තියෙනවා. එනම් පව් වල විපාකයක් නැහැ කියන බරුව. පින් කරලා අපායන එක්කන දැකලා කියනවා පින් පව් නිසා නෙමෙයි දිව්‍ය ලෝකෙට අපායට යන්නේ වෙන මොකක් හරි හේතුවක්. ඒක ස්වභාවික හේතුවක් හේතුව. පින් පව් දෙකින් නම් මේක වෙන්නේ නැති බා අතුම අත්දැකලා කියලා ඒ කාරණේ හොම කියනවා. අර අවසාන මොහොතේ චිත්ත ස්වභාවයට බලපාන බලපෑම දැනගන්න දිවැසින් බෑ. ඒක බුදු වැසින් දකින්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ පුද්ගලයේ විවේචනය කරන්න යන්න එපා. ඒකාන්තයෙන්ම අපාගත වෙනවා ඒකාන්තයෙන් දෙව්ලෝ යනවා එහෙම කියන්න බෑ ලෝකයා. ඒක ලෝතරා බුදුරණන් වහන්සේනා වගේ මහා කර්ම විග්‍රහය වලින් දකින්න එක මහා කම්ම විභංගයෙන් දකින්න. මේ මහා කම්ම විභංගේ කිසිම ශාකීවිට නැහැ. එනිසා මා හෝ මා සමාන කෙනෙක් හැර පුද්ගලයේ විවේචනය කරන්න යන්න එපා කිව්වා. මේ වගේ අපි දකින්න ඕනේ. පුද්ගලිය පිටින් නොයෙක් දේවල් වැරදි වැරදි කරන හැටියට පේනවා. නමුත් ඒ අවස්ථාව ඉක්ම ගිහිල්ලා ඊළඟ අවස්ථාවේ මහා පාරිශුද්ධියට පත් වෙන්න පුළුවන්. ප්‍රඥා මුල් වෙනවා හැම දෙකේම. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේවෙන් ප්‍රඥාවම අග්‍රයි. මේ ලෝකයේ තියෙන මල් අතර දෑසමන් මල් අග්‍රවාද. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා පහ අතර ප්‍රඥාවම අග්‍රයි කියලා කියනවා. යම්කිසි ඖෂධ අතරින් හත් හඳුන් අග්‍රයි. ඒ වගේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා අතර ප්‍රඥාවම අග්‍රයි. ප්‍රඥාව පුද්ගලයාගේ ප්‍රඥාව කියන්නේ අභ්‍යන්තරයේ පිනවු දැනීමක් නුවණ. බාහිරින් පෙන්නන ඔක්කොම අක්‍රියතාවයන් හර සීල සීලිය ඇති වෙන කලකිරු. ඒවෙන් තමයි අර අසංග රප්පයක් දකින්නේ. ප්‍රඥාව කියන එකේ අසංග රප්පය ඇසේ ප්‍රඥාව යහින්ගා තියෙනවා. නෝ ප්‍රඥාවෙන් යමක් කරපු නුවණින් තේරුම් ගත්ත කෙනෙක් ඇත නම් ප්‍රඥාව බලවත් වෙන අවසානයේ ප්‍රතිඵලය වශයෙන් ඒක ඇගිලයි. ඒක දෙවෙනි කරන්නේ. ශ්‍රද්ධාව සීලයට සුතේට ත්‍යාගයට දෙවෙනි කරන්න බැරි එක ප්‍රඥාව. නැ ප්‍රඥා දිගයාගේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග වෙනස් වෙලා පේන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා නිසා අවසාන මොහොතේදී ජය ගන්නවා ප්‍රඥාව. එයා විදගෙන යන්න පුළුවන්. දැන් මේක ප්‍රඥාව කාර්ය වැඩි ප්‍රඥාව කාර්ය අඩු කියලා හොයන්න ලෝකයට බැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ආසයන්සයත් ඥානෙ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානෙ මේ ආදී ඥානයට ගෝචර වෙන්නේ. ඒ ඥානෙ අනික් කෙනෙකුට නැහැ. නැ පුද්ගලයාගේ ප්‍රඥා මහිමේ අඩු වැඩි බව සින්දු සිල් වලින් හොයන්න බැහැ. මේක ඉතරක් මේක හැටි. එතර භික්ෂුන් වහන්සේ නමක් දෙයමක් ගියා වස් කාලයක වසවසන්. ඊළඟට එක භික්ෂුන් වහන්සේ නමක් සෑ දවල් දෙකේ සෑ නිදි මරමින් මාර්ගය වලනවා. සීතල ගිනි ගොඩක් ගහගෙන ගිනි දපිනවා. අරහාඳුර එකක් අකරන්නේ දවල්ට සමන්ට හිතුලලා කොමුණ හරි කරනවා කාරවා පේන්නේ නැහැ කොරණ එක. නිකන් ඉන්නවා වගේ වෙන්නේ. හොඳට බුදියා ගන්න. එළි වෙනකම් බුදි. ආ සීල් රකින්න එක නම් බෙදගන්න. මේ සාසනේ මහණෙලා ප්‍රමාද වෙවි ඉන්න පුද්ගලයා ඈටිසෙ බුදියා ගන්නවා. මම නම් ඇහැබැයි තමයි කටයුතු කරගෙන යනවා. වත් කාලේ අවසන් වුණා එක මම කියන්න බුදුරයන් වහන්සේට කරු වෙන්නේ. මෙහෙම දීගේ කිනිදව තව සිල් රකින්න. ඔහොම කළේලා දෙන්නම අවසන් දීගේ ඉඳන් අර කිනිදව එක්කන අගින බුදුරයන් වහන්සේට කියනවා ස්වාමීන් වත් කාලේ මම ජීවත් වුණේ මෙන්න මේ ක්‍රමේ. මාසෙක ජීවිත අනිත් විශ්ව මෙන්න මේමයි හිටියේ. බුදුරයන් වහන්සේ කාර්මයේ දැකලා කියනවා මෝඩය අගින් දැක තමයි හිටියා ඥානවන්තයා තමයි වැඩේ කරගත්තා කියලා. දැන් මොකද වෙලාදී? මෝඩය තුන් මාසයක් අගින් දැක්පා. ඥානවන්තයා නිහඬව තමයි වැඩේ කරගත්තා. දැන් ප්‍රහඳා කලේ කාට? ගිනි දැක්පා මෝඩය. උඹ අනුන්ගේ වහ වෙලේ හිටියා. උඹ නිල්වන්ත කියලා හිටියා නම් හිත දුවසේලා තිබුණා එච්චර කල්. අනිකාගේ අඩුපාඩුව හිත ඉදා හිත දුවසේ කරගත්තා ඒක. උඹට හිල් වැලුන්නේ ඥානවන්තයා වගේ කරන තමන්ට ලද අවස්ථාවකදී ධර්මානුකූල ජීවත් වෙන ඒ නිදහසේ ඉඳලා තමන් වැඩි කරගන්න. එයා අධ්‍යාත්මිකවත් වෙනවා. උඹ තව හිරු දැනනවා. උඹ මහා හෝලියෙක් නේ කියන උන්හාදේ නිකරු කර. දැන් වාමි කොහොමද ඉන්නේ? අපි කොහොමද හොයාගන්නේ ඒක? දැන් පිටින් කෙනෙක් ගිහින් බැලුවා. අනේ සීලවන්ත ගුණවන්ත එකම විසුණුනාසේ රැඳිති කියන දේ බලලා භාවනා කර කර ඉන්නවනේ. සීතල ගිනි වලක් ගහගෙන හරි. අර වේන දාසත්වරයා ගිහින් හොඳට බුදු. ඕකටද මහාන බුදු. පිට මිනිහත් බයින කාට. අර හොඳට බුදියා ගත්තම තමයි බයින. වර්ණා කරන්න එක. අර ගිනි දැක තම ඇහැරලා ඉඳගෙන ඉඳි කරන වර්ණා කරනවා. ඇත්තම ගන්න. ඒක මොලිය. අනික එක ඥානවන්ත ප්‍රඥාවන්ත වැඩි කරගන්න. ඒ කියන්නේ මේ දුර්වලව ඉඳ කියනවා නෙමෙයි. වැරදි වැඩ කරන්න කියනවා නෙමෙයි. මේ ප්‍රඥාවේ වෙනස වෙන්නണ്ടයි මේ කියන්නේ. දැන් ප්‍රඥාවන්තයා හොයාගන්න බෑ ප්‍රඥාවන්තයාගේ වැඩ පිළිවෙල හොයාගන්න බෑ. ප්‍රඥාවන්තයා ආර්ය මාර්ගය වලන්නේ කාටවත් පේන්නේ නැති ක්‍රමයකට. එයා භාවනා කරනවා නැද්ද කියලා හොයන්නත්. ප්‍රඥාවන්තයා යමක් දිහා දකිනකොට පිටමිහික් බලයිදී වෙනස් විදියට. ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව පළවෙනි නිසා. ඒක දෙවෙනි කාණ එකක් නැති නිසා. එයා විවිධාකාරයෙන් දකිනකොට. දැන් ප්‍රඥාවන්තයා අපිදී ප්‍රියමනාප වස්තුවක් දිහා හුඟාකේවා බලාගෙන ඉන්නකොට. ඕක දකින්න අනික් විනිය කාමයන්ට අසංග වල වෙලා ඇස් දෙක කාම වස්තුවක් දිහා යොමු කරගෙන ඉන්න කොහොම සංග කරත් කොච්චර හරි වරවිට බල බල ඉන්න ලස්සන හොයනවා. කාමසුන්දරයන් හොයන්නේ අරක ඉන්න අර පේන්නේ නැතර ඒ වගේ ඇස් කරව කරකෝ ඉන්නේ. දැන් පිටින් පේන මිනිහා මේක කියේ. ප්‍රඥාවන්තය වෙන ක්‍රමෙකින් බල. අර කර්ණ රූපේ ලක්ෂණ. අනික කෙනාද අර වයස කරුත්තේ. අර ලක්ෂණ කෙනේ අර කැඩ වෙලා ගින් අරයන් කැඩ වෙලා තියෙනවා. එයා එහෙම එකක් හිත හිතයි මේ බලන්නේ. එයාගේ හිදිවිල දකින්නේ නැහැ. එයා බලන සංඥාව ධර්ම සංඥාව අනික කෙනා දකින්නේ. අනික කෙනා අර වෙනවා. ඇහැ කරකෝ කරකෝ එක එක දිහා බල බල ඉන්නේ. දැන් එයා ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? එයා බලන ක්‍රමය අනික අයට වේ. එයා බලන අර කෙටිය දැන් කලු. අර කෙනා කෙටිය ඉදිලා. අර කලු වෙච්ච කෙනාටත් මතුවේ හිතින ওই ඩිගෙනි. එයා ඒ යටින් බලන්නේ. දැන් එයා බලන්නේ ධර්මය. දැන් ඔබ දකින්නේ කවුද? සමහර ඔය ලස්සන සුන්දරයි කියලා හිතාගෙන ඉඳලා බල බල ඉඳලා අනිත් පැත්තේ බලනකොට ලෝකේ අසාරයි. මොනවද අල්ලන්න දෙන්නේ? කොච්චර තරණෝ හිටියත් අර තත්ත්වෙට පත් වෙලා වෙනසින් එකනේ. මොකද්ද තරණ බව දිනාගි? හරියක් නැහැ. එයා බලලා බලලා අහක බලන්න පුළුවන් ඔය අදහස. ප්‍රඥාවන්තයා නිවන් දැක්ක. ලෝක බලහිර වනික මිනිස්සු එයාට දුස්තිල් දැක්කේ. දැන් කවුද දකින්නේ? දැන් මේ වගේ ලෝකේ අපිට හොයන්න බැහැ මේ බාහිර චර්යාහතාවකින් පුද්ගලයාගේ තීන්දුවසේ. ඉතින් හින්දුසිරි මයින්ඩ් එක නැති අපිට කරන්න බැරි ඇදී බුදුවා වෙන නැහසේ නමක් කරන වැඩි කරන්න යන්නේ නැතුව අපි අපේ වැඩේ කරගන්නවා. ඉතින් අපි යම් චිත්ත ප්‍රහාදයකින් දානයක් දුන්නා මම දානයක් දුන සංගරප්පේ. උන්වහන්සේ සංගරප්පේ නැතිනම් පරිභෝග කළ වැඩ කරගන්නවා. උන්වහන්සේ සංගරප්පේ නැති අසත්පුරුෂයේ ගුසීලේ නැහැ. සංගයාර පූජා කරු දෙකාල උන්වහන්සේ විනාශේ. එයා විනාශේ මට මොනවා කරන්නේ? මොකද ශ්‍රද්ධාව මෙච්චරයි, සීලය මෙච්චරයි, සුපේ මෙච්චරයි, ත්‍යාගය මෙච්චරයි, ප්‍රඥාව මෙච්චරයි. මෙන්න මේ මට්ටමම මොකෙදී ඒ නිගමනය කරන්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානිතේ ලෞතර බුදුරණට පමණයි. ඒක ක්‍රියාකාරීත්වයෙන්ම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඇහෙන් බලලාම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. කනින් අහලාම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. හැගර දැනින එකේම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මොකක්ද? අපේ තියෙන ප්‍රඥාවටම අපි හොයාගන්න ඕනේ. ඇයි මම බලන්නේ? මම බලන්නේ මොන අර්ථයේ? Taman එක Taman හොයාගත්තා. ඒක අනුවේක නෙමෙයි. දැන් මගේ සීලය මොකද්ද? මගේ ශ්‍රද්ධාව මොකද්ද? මගේ ත්‍යාගය මොකද්ද? එතන මගේ සුත්‍රය මොකද්ද? මගේ ප්‍රඥාව මොකද්ද? කිබඳු ආහාරයෙන්ද සමාගිරී විමර්ශනය කිරීමේ. ඒක දැනගන්න පුළුවන්. අනුංගික බලන්න ඒ ඉන්ද්‍රිය පරෝපකාරී ත්‍යාණි අපිට නැහැ. අපි තමන්ගේ බලා ගන්න මගේ ශ්‍රද්ධාව ගැන සමාත විමර්ශනය කළොත් මගේ ශ්‍රද්ධාව මෙච්චරයි. මගේ පැහැදීම මෙච්චරයි. මගේ විශ්වාසය මෙච්චරයි. මගේ සීල ගතිය මෙන්න මේ ගතිය අසංගතයි. මේ දෙයින් මං හනවලා. මගේ දැනුම මේ දහම් දෙනවා මට තියෙන්නේ. ධර්මානුකූලව මට මේක තේරුම් ගන්න පුළුවන්. මගේ ත්‍යාගය වුණේ මම මේ තරමේ දේවල් අත්හැරලා ඉන්නේ. මං තාම ඇතුළු කරන්නේ මෙන්න මේ පොඩි ටික විතරයි. ඉතින් මං තාම මේ ලෝකේ දේවල් අල්ලලත් නැහැ. භාර්යාව අල්ලලත් නැහැ. නැහැ බාහිර මේ දේ අල්ලලත් නැහැ. හැබැයි මං තාම මේ රස තෘෂ්ණාව වල ගන්න මේ රස තෘෂ්ණාවයි මේ කයිට ඇතුලින් සුවේ බලයි මම මේ ටිකක් බොනවා. මල්ලගේ දිනේ ඔච්චරයි ඔක ඉදරේ මට අරගන්න තියෙන්නේ. එයා ඒකේ තියෙනවා එයා ඒ විදිහට ගන්න. දැන් එයා දන්නවා එයාගේ ජීවිත අලුවාරුවදී මේ පොඩ්ඩක් බීලා ඉඳන් සතුටු වෙනවා. අනිත් බාහිරියවල් ගහම එයාගේ නෑ කියලා එයාගේ ප්‍රඥාවෙන් එයා දකිනවා. එහෙනම් මම කොහොම හරි කොයි මොහොතක හරි ඕක අරගත්තා. ඉදිරි ටික අරගෙන ඉවිච්චි. අරගන්න අඩු වෙලා දිනේ. චාරයන් හතාගෙන බ්ලොග් එකේ ඉවිච්චි බීපු. කොයි මොහොතක හරි ඕක අරගෙන එයා දුන්නේ නැහැ. වෙන මට ආවේක දීගුත් නෑ. මෙන්න මට ගැටෙන්න දීගුත් නෑ. මම කවුරුත් එක්ක ගැටෙන්නේත් නෑ. ගැටෙන්නේ හිතුවත් නැති වුණා. මට මේ පුරුදු කරගෙන වෘත්තත් අරන්න බැරුව මට මෙච්චරයි තව තියෙන්නේ. එයා එහෙම දැක්කොත් එහෙම. මොකක් ගන්න එයා කල්පනා කරනවා මේක ආදීනව සහිතයි. මේකත් මම අරගන්න ඕන. ඒක අරගන්න බැරි මොකද? කය පුරුදු කරලා දිනා ඒකට. අරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ කය පුරුදුලා තියෙන්නේ කය ප්‍රාණවත්ද කියලා. ගමක වෙන්නේ නැහැ මරණාසන්න මොකද කියන්නේ ඇසයි කනයි දිවයි නාසය ශරීරය මැරිලා. දැන් කල්පලනාවක් නැහැ. කයින් හරි විචාරාණයට දැන් පිටේ මාගිය වෙහිලා ගියා. හිත ප්‍රබෝධම. දැන් කය නිසා අරගෙන බැරි විදිහේ පුරුද්ද. අවසාන මරණ මොහොතේ නිකම් හැරිලා ගිහින්. මේ අපි අරගෙන තිබුණ මෙච්චර අනිකටින් අනික අරගෙන තිබුණි. මරණාසන්න මොහොතේ අරගෙන නිකම් හැරිලා යනවා. දැන් මේක ක්‍රමයක්. දැන් අපි තුක යකිති කෙනෙක් ආහාරයට හරි කෑදරයි. දැන් කෑදර මානසිකත්වය නිසා බෞද්ධ තියෙන දූෂිතතාවයක්, මානසික දූෂිතතාවය තමයි මනසට කෑදරකම ඔයහලා දෙන්නේ. හැබැයි මං දේපොල මට ඕනෙත්, ඉරකරම් මට ඕනෙත්, මං අබුද දරුවන්ගේ ඇලිලත් නෑ. ඒ වුණාට මට මේ මාස්තික කන්න දෙන්න මෙන්න මේ කජු වහලුව ගන්න මෙන්න මේ ජාතිය ගන්න මට හරි ආසයි ඒක නම් මට අත්හැරගන්නද ඔහු උතන ඉන්නවා හැබැයි වැඩක් නැහැ මේක මේක හරියක් ඇති එකක් නන්නේ මේ වුණාට මට රස දුෂ්ණාවෙන් මිදෙන්න බැහැ ඔහු ඕක හිතේ ඉඳී බැරිවක් ඇතුව මට කන්නද දැන් එයා එහෙම හිතේ ඉඳී මොකද මේ කයට හදාගත්ත පුරුද්ද ඒක අත්හැරගන්න බැරුවයි මේ කය කුලප්පු වෙන නිසා හිත කුලප්පු වෙන මරණාසන්න මොහොතේ පත් වෙනාට පස්සේ කය කුලප්පු කරන එක එහෙකම් දිය රහසේ හැටි වැරෙනකොට විතරයි මන වැරෙන්නේ පස්සේ දැන් තමයි කුලප්පු වෙලා ඉදි විචකාරින්ද හේතුව ඉවරුණාට පස්සේ ඕන් දැන් ගානක් වත් දැන් අපිට ඔයාලා එහෙම හිටියේ හැදුනා බලය ඇති කරන්නේ එච්චර කාල රහස කවුවා දැන් බස් වේනකොට අප්පිරියයි කියේ මෙලොව දකින්න තියෙන එක එයා කැමරේ විච ආසාව අතරින් විදර්ශනා කරලා නෙමෙයි බඩේ අජීර්ණිය කැඩිලා ඉන්න කෑමක් පිළියයිලා. දැන් යාර ඕනකම තියෙනවා. කෑම ප්‍රිය කරන තිච්ච කෑදරකම අතරගන්න. දැන් මොකද කරන්නේ? බඩේ අජීර්ණිය වැඩි වෙලා කෑම ගියා පොඩියේ මට දුවද ඉන්න ඉතන අහුවද තමයි. දැන් නම් අපිරියයි. අර බලය අර බලය. මේ බඩේ අමාරු හොද වෙලා හිටන් මිනිහ නිරෝගී වෙනාට පස්සේ ආයි ගිනින් කඩ ගිනින් ඉර මම ආයි කැමති කියන්න පුළුවන්. නැතර බඩේ අජීර්ණිය හැදි කියලා මිනිහ දැන් ප්‍රිය කාට මොකද? අර ඉස්සෙල්ල අරගන්න බැරි විදිහේ පියපාවේ පියතාවේ නිකන් ඇරලා ගියානේ බඩියජි මෙහිද දැන් ඔයලාම අලුත් මොකද ඔයාලගෙන් දිවිනේ මොකද අත් අරගන්න බැරි විදිහේ කෑදරකම බඩියජි නේ සම්මාන දෙන අත් අරගන්න ඒ කෑදරකම නැතුවම අලුත් තව අල්ලගත්තේ කියන්නේ නෑ අවුල මොකද යන්නේ දැන් අවසාන මොහොතේ කෑදරකම නිසා හදගත්ත චේතනාවක් තියෙනවා ඉතින් අර ඒක නිදාන මේ බඩියජීනේ හැදිච්ච එක වාගේ මේ ඇඟ ඇඟ නිසා හදාගත්ත හුරු පුරුදු තිබිච්ච. කය මැරෙන වෙලාවට ඉවර. ඒ නිහත ඒ කියන්නේ නේ. දැන් කයේ අවශ්‍යතාවයන්ට අඩුපාඩු නිසා හටගන්න ආසාවල් කියන ඒවායි. තෘෂ්ණාව කියන්නේ දෙක. දැන් මේක තෝරාගන්න බැරි නිසා හුඟ දෙනෙක් තෘෂ්ණාවට හැවටෙනවා. සියලු ආසාවන් තෘෂ්ණාව කියලා. තෘෂ්ණාව කියන්නේ ඊට වඩා වැඩි ගැඹුරු පැත්ත. බුද්ධියගේ ආශාව කියන්නේ තව පැත්තක්. කායික ඌනතාවය නිසා බුද්ධියට විවිධාකාර ආශාවන් එනවා. ඒක කාය සම්බන්ධ වේදනා. ඒදී කායික වේදනා. මනස සම්බන්ධ ආශාවන් තියෙනවා. ඒක මානසික වේදනා. මානසික ආශාවන්ට කාය ලෙඩ වුණාට මනස ලෙඩ කරනවා. කායික ආශාවන් මනසට දැනෙන්න පුළුවන්. ඒදාව ඒකට පිළිවෙන්නක් තියෙනවා. හැබැයි කායික ආසාව කියන එක කය දින ගන්න තියෙන එක. කය වැහැරලාගේ අර වාසේ කායික වාසේ නැගී ආසාවට දැනන. හැබැයි මනසට ගහගත් ආසාවක් තියුණනම් කය වැහැරලා කොච්චරලාගේත් මනස කුලප් වෙනවා. ඒ ආසාව ලබු. අනේ මානසිකව බැඳුනේකේ තමයි තණ්හාව තියෙන්නේ. කායික ක්‍රියාවේදී නෙමෙයි තණ්හාව තියෙන්නේ. දැන් මදුරුවේ කනවා. අපි කනවා ඒක. මොකද කැවි හනි වෙන්නේ දැන් මදුරේ කාපු කැවි නැන්නේ මදුරේ කෑවේ නැන්නේ නේම කහනවා ඔරේ ප්‍රශ්නයක් නේද ඒක හිතේ දිවිච ගන්න ඕ මදුර කෑවත් නැත කහ ගන්න ඕන අනි හිතේ තියෙන ආසා එක ඒක තමයි තණ්හාව කියන්නේ උපාදානයේ හිතුවේන්නේ ඒක වෙන මාංශයක් තණ්හා උපාදාන හිතේ නේද ගති අවශ්‍යතාවයන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ ගතට අවශ්‍යතාවය. ඒක ගත තියෙනකන් තියෙන එක. ගති අවශ්‍යතාවයන් මේ යම්කි සංවර කරගන්න එක. ඒක සංවර සුද්ධිය කියන එක. ඒක ප්‍රඥාවේ ක්‍රමයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන්නා වූ සංවරත්තේ දවස උපක්‍රම විදිහට ගත සංවර කරගන්න එක ලෝකයටත් එහාට. සමන්ටත් එහාට. ගත නිසා හදගන්න ආසාවලු දැවීමට හේතු වෙනවා. දැවෙනවා දැවෙනවා දුක සහිතයි. ඒ දුක නිදහසෙල බුලන් ගත සංසිඳුනා. ඉහාපු දුක විහෙරේ බලාපොරොත්තු වෙන ගත සංසිඳුව ගන්න. තණ්හා උපාදානයන් කියනවා හිත හා සම්බන්ධයි. ඒක විරුද්ධ නිමෙ කෙනෙන්නේ නැහැ. හැබැයි කය සංවර කරගන්න කියන නිසා ඉහාපු දුක විහෙරේ ලැබෙන. ඒක විදිහට. එතරා භික්ෂුන් වහන්සේ නම අපවත් වෙන්නේ ඔන්න වෙන්නේ කියලා ඉන්න වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා. මහාන මොකද විචිත්තතාවයක් එහෙම තියෙනවා අනේ අයි ස්වාමීන් වහන්සේ මට ලොකු විචිත්‍රතාවයක් තියෙනවා. ඒ මොකක්ද කියලා? සීලේ නිසාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මට ඉතල හොඳ සමාධියක් තිබුණා. මට ඉන්න පුළුවන් සමාධියට පත් වෙනා ප්‍රති දුසු වැඩි දෙන්නේ. දුස්ම ගන්න අවශ්‍යයක් නෑ. ඒ තරම් නිච්චලයි. ඒ කාලේ එහෙම තිබුණානේ දැන් මේ වයසට ගිහින් මට ඒ තත්ියේ නෑ. මට දැන් ඒකට සමාධිය දෙන්න බෑ. ඒ සමාධිය මට දෙන්නේ මෙච්චර වත්තන් සමාධිය නැති වුණ ගැන මට හරි දුකයි. ඒ මහාන ඔය සමාධිය මොනවා කරන්නද? ඔය ප්‍රඥාව දිවෙන හොඳට බෑ. ඔබ වැඩි කරගන්න. ඉතින් මහාන මේ ඇස ගැන කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන ඔබට මොකද ඉතින්? මේකේ නිච්චද අනිච්චද? භාමිනී එක නම ඇදෙන කනිච්චය. ජව කනිච්චයන් දුකද සැපද? ඒක දුකයි. ඒකත් අර හොඳට වැටේ. එහෙනම් ඒක සාරද අසාරද? මමත්වයෙන් ගන්න සූත්‍රයක් ඔගේ තිබුණා. ඔය නෑ එහෙම එකක්. ඔය ටික ඉදී දියා ගන්න ඕන. උන්වහන්සේ විනෝම පෑවා මිසක් අරිහත් වෙලවත් වෙන සතර ගම දී දෙන්නේ. අනි සමාධිය මොකද? ඉහාත්ම සුඛ විහරණය. ප්‍රඥා මොකද? සසර ගමන කෙලවර කරගන්න. මේ සසර ගමන කෙලවර කරගන්න අවශ්‍ය වෙන්නේ සමාධිය නෙමෙයි ප්‍රඥාව. සමාධිය පදුතලිය කරගින්න. ප්‍රඥාව බහල කරගත්තට පස්සේ අර සමාධිය විඳිලා ගියා ප්‍රඥාව විඳින්නේ නැහැ. අන්න ඒකයි දින වෙනස. ලැබුව අවබෝධය නැති වෙලා යන්නේ. කායික සුඛ විහරණය නැති වෙලා සමාධිය විඳිලා යන්න පුළුවන්. සමාධියට අවශ්‍ය පහල ගන්න නැත්නම් සමාධිය නගන්න බැහැ. හැබැයි ප්‍රඥාව කියන්නේ තව තියෙන පහසුකම් හෝ අපහසුකම් අපිට ලැබෙච්ච එක නැති වෙන එකක් නෙවෙයි. ලැබුණ අවබෝධය නැති වෙන්නේ. කායික දැයන ස්වභාව, සුව ස්වභාව ඒව නැති වෙන්න පුළුවන්. හැබැයි ලැබුණ ප්‍රඥාව කියන එක නැති කරන්නේ. අන්න ඒක ප්‍රඥාවක් ആയി කියන්නේ. නිවන් දැකීමේ ප්‍රඥාවක්. ප්‍රඥාව ලබා ගන්න කායික පහසුතාවයේ, සුවතාවයේ ඒකනේ පසුතලය. ඒ පසුතලෙන් නම් ප්‍රඥාව ලබා ගන්න පස්සේ අර කායික අපහසුතාවයේ කොච්චරවල් ලැබුව ප්‍රඥාව නැති වෙන්නේ. අන්න සංහා උපාදාන දුරු කරන්නේ ප්‍රඥාවයි. කායික අවශ්‍යතාවයන් ඉති ඇතින් දෙලෙමිවි කායික වශයෙන් තිබෙන්නා වූ බාහිර දේ. මේ කායික ආශාව කියන එක ප්‍රඥාව කියන තව එකක්. ලෝකේ අසාරත්වයේ දැකීම තව එකක්. මේ කායික වශයෙන් තිබෙන කාර්යයන් දැක ගන්නවා. කය තියෙනකන් කය පාදනකන් කායික ආශාවන්ගේ පෙරිනා ඒකත් අහන්නේ. ඒක විරෝධී විදිහට තියෙන දේ. නැහැ මෙලෝදී විඳින්න තියෙන දුක ඇති කරගන්න මම කාය සංවර්ධය ඇති කරගන්න ඕනේ කියලා. ඉහාත්ම සුභේර්ණිය වුල් කරගින්. ආහාරය පාලනය කරගින්. ඒ වගේම ඉන්ද්‍රියන් පාලනය කරගින්. ඒ ආකාරයෙන් සංවර භාවයටපත් කරලා සංසිඳවාගෙන ඉහාත්ම සුභේර්ණිය ධ්‍යාන ලාභියු ඉන්න. ඒක වෙනමයි. ඒ ක්‍රම දෙකක් කිව්වෙ ඔන්න. දැන් කායික අවශ්‍යතාවය කියලා දුවිච්ච නිසාද පරසාක්කය විනාර සරකාමි සාක්කය බිව්වෙ මැරෙනක. අවසානයේ කය පිළිබඳව තිබිච්ච අසහනේ අවසාන මොහොතේ කය දුරල වෙනකොට ඉවර වුණා. මනස තිබුණා කියන හැදින නවත්ත ගන්න බැහැ. මනසට නෙවෙයි බහැලා තිබුණි. කය නිසා හදගත වුරුද්දක් නිසා ඇති වෙලා තිබිච්ච. කායික අසහනයක් නිසා ඇති වෙන එක එයාට තිබුණා. ඒක කය තියෙන කම් තමයි. මේ කය නිසා විඳින වේදනා, කය නිසා විඳින වේදනා කියලා දැනගන්න. මානසික වේදනා, මානසික වේදනා වශයෙන් දැනගන්න. කායික දුක්ඛය, මානසික දෝමනස්සය. කාරණ දෙක. මනසින් විඳින එක දුන්නා. කයින් විඳින්නේ කායික දුක. දුක ලෝමනසෙ දෙන්නේ එහෙම. කයි තිබින්නාව සංවරප්පේ නැති කිරීම හෝ කය පාලනය කරගත්තේ නැති නිසා උට කය දැටිවින්නාව ආස්වාදයන්ගේ අහිණිය ඇදීනේ කායික දුක එන්න පුළුවන්. ඔවම මනසට ගත්තොත් වැදගත් දෙයක් කියලා මුලා වෙන ගත්තොත් මිත්‍යා දෘෂ්ටියකින් නැන්න අවිද්‍යාවෙන් ගත්තොත් ඒක මානසික දෝමනස්යක් වෙනවා. මානසික වශයෙන් බලන දෝමනස්සේ සසර ගමනේදී දුකට ඇදලා ගන්න හේතුයි. කායික දුකේ කාය තීනක දුක වෙන ඉඳ හේතුයි. ඕකයි තියෙන දෙන්නේ. මේ කායික දුකේ දැනගන්නත් ඕනේ මානසික දෝමනස්සේ තේරුම් ගන්නත් ඕනේ. කායික දුකේ දුරු කර ගැනීමෙන් ප්‍රඥාවක් ලැබේ. ප්‍රඥාවෙන් කරන්නේ මානසික දුකේ දුරු කරගන්නේ. කායික දුකේ දුරු කරගන්නට කීවර පින්දපාත සේනාසන ගිලානාව පස්ස නැත්නම් කන ආහාර ඉන්න දැන ලිඩ බෙහෙත ඉන්න වස්ත්‍ර කියන මේ ජීවපසේ මුල් කරගෙන ඒවැය පෝෂණය පහදුව සැලසෙනවා. දෙදක් රෝගයක් හදනවා මේකට වේද ලැබෙනවා. ඒකෙන් කායික පෝෂණය ලබාගෙන කායික දුකෙන් සාවකාලික නිදහස් වෙලා ඉන්න පුළුවන්. කායික දුකේ දුරු කරගන්නේ ඒකමයි. වගපිළිවෙතින්. මානසික දුකේ දුරු කරගන්න ප්‍රඥාව. ප්‍රඥාවෙන් දුරු කරගන්න මානසික දුකේ දුරු කරගත්තාද? එයා සසර දුකේ නිදහස් වෙන්නේ එතන. මානසික දුකේ දුරු කරගන්නේ. කායික දුකේ බලපාන්නේ නැහැ. අර කියන සත්‍යය. දැන් අන්තිම මරණ මොහොත වෙනකොට කායික දුකේ බලපෑවනම් එහෙම හිත දුෂේ වෙන්නේ. කායික තියෙන වේදනාව හිත දුෂේ කරනවා නම් දුක්ඛාගත වේදනාවකින් කෙනෙක් මලොත් සුගතියට යන්න පුළුවන්. යන්න විදියක් නෑ. අනේ පිටුසිරු තමා මරණාසන්න මොහොතේදී. අහන කොහමද රෝගී? සත්‍ය මොකද්ද? සුවද? සුව අතර හැරිනවා. මොන සුව අතරද? මගේ ඔළුව හිර වෙන තරම කියනවනේ. හරියට මේ තිරින්ගියක් දාලා කරකවාගෙන කරකවාගෙන හිර කරන්නේ කොහොමද? මෙහෙම හිර වෙනවද? ඉවස ගන්න බැහැ මොළුවේ. බඩේ ඇදියා පිළලා හිර වෙලා ඉන්න බඩේ වේදනාව මේ පපුවත් එක්කලා බලන් හිර කරනවා මේ වේදනාව ඇති. හරියට මේ හරක් කපන මිනිහ හරක් මරන මිනිහේ හරක් කපන්න ගන්න ආයුධයකින් ගෙරි කපන කැත්ත කියලා කියන. ගෙරි කපන කැත්තක් අරගෙන කෑලි කෑලි මගේ බඩ කපනවා වගේ මට බලන් හිතෙනවා. ඉවස ගන්න නම් බැ. මෙච්චර අමාරුද? මේ මරණාසන්න මොහොතේ තමගේ මරණයටපත් වෙන්නේ එනකොට කයි දින දුක වැරෙහිච්ච හැටි කියන්නේ. ඔය දුකින් තමයි මලෙච්ච. මේ මැරෙනකොට ආපු කායික දුකේ මානසික දැනුනේ තියෙන. ඒකේ ඔහු හිටියනම් ඒකේ වේදනාවෙන් ඔහු බේරුණා නම්. ඒක සතර ගාමනේ හිටියනම් දෙවිලෝට යන්නේ ක්‍රමයක් හැදී. ඒ ඔක්කොම වේදනාව තිබුණේ ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මැරෙනකන් විතරයි. ඒ නිසා හටගත්ත දුක ඊට පස්සේ දැනෙන්නේ. ඊට පස්සේ මොකද? පාවිලා ගියා වගේ දැනෙනවා ටිකක් වෙලා ගියාම එයා දන්නේ එච්චර මානසික ක්‍රියාත්මක කරන බොහොම පහදෙදි. දැන් මනසේ තියෙන ආ කය හා සම්බන්ධයෙන් ඉවර වෙච්ච නිසා කය මැරිලා නිසා අන්තිමට මනස වැරෙන්නේ මනස වැරෙන්නේ ඉතල කය හා තුවිච්ච සම්බන්ධයෙන් මනසින් වෙන්ුණා. වෙන්ුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කොච්චර දුර? අර ඉතල තිබ්බ දාහිනේ. ඔළුව කැක්කුම දිනන දැන් දැයින්නේ. බඩි හරි කැක්කුම දිනන. කොහේ ඒකත් නෑ. මං නිදහස් වුණා වගේ. හරි නිදහසක් නෙවෙයි යන්නේ දැයි. කො මනසට බලපාන දෙවිලානේ කායික දුකේ. කයට වැදිලා තියෙන කම විතරක් නෙවෙයි. මෙන්න මේ වගේ කයට දැනෙන සුව කයට දැනෙන දුක සසර ගමනට හේතු වෙන එක නෙමෙයි. මානසික අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා හටගත්තේ මසහනකාරීත්වයක් හෝ පිළිමක් හෝ ආදී තිබුණා මානසිකව. මෙන්න මේක කය නැති වුණත් නැති කරන්න බැහැ. ඒක මනස සම්බන්ධ වෙච්ච එක. කය සම්බන්ධ මනස එකක්. ඒක පංචේන්ද්‍රිය ගෝචර මනස. අතීන්ද්‍රිය ගෝචර මනස. කය සම්බන්ධ එක නෙමෙයි. ඒක මනෝද්වාරයේ සම්බන්ධ කරොත්. කෙනෙක් මැරෙන මොහොතකදී කාය සම්බන්ධ මානසිකත්වයේ කය නැතිවෙකට ඉවරයි. ඒකෙන් ඉහට යන්නේ. ඒකෙන් නිදහස්. මානසික වශයෙන් බලපාපු අවිද්‍යාව තෘෂ්ණාව නිසා බලපෑමක් තිබුණා. ඒකයි. දැන් සියලු ආශාවන් මානසික ආශාවන් නෙමෙයි. මානසික වශයෙන් බහැරුවා නෙමෙයි. කායික වශයෙන් තියෙන හැටි කය හා සම්බන්ධව තියෙන්නේ. මනසේ එකෙන් මෙදුරණා. උඩ මනසේ සම්බන්ධතාවයේ නිදහස් වෙලා ඒක ප්‍රඥාව විකර්ණය. මෙන්න ඇහැ ගැන මොකද හිතේ? ස්වාමීනි මේ ඇහැ කියන්නේ කැමැත්තේ පවතින එකක් නෙමෙයි. ඉච්ඡාසේ පවතින එකක් නෙමෙයි. මේ කැමැත්තක් කියන්නේ පවතින නැති ඇහැ. සැප වස්තුවක් හිතේට ගන්න පුළුවන්. මොන කොහොම සැප වස්තුවක් කියලා කියන්නේ? ඒක මට වැරහිලා තියෙනවා දුක් වස්තුවක් කියලා. ඉතින් ඒක හරයක් තියෙන එකද වැටෙන්නේ හරයක් නැති එකද? මොන හරයක්? ගන්න හරයක් නැන්නේ. ප්‍රඥාවට වැඩිලා දිනා ඔය ටික. නෑ ඇහැ මොකද? මතුවල ඇහැ කිහිම ඕනේ නෑ. ඇහැක් මම බලාපොරොත්තු වෙන්නේ මට ඇහැ කි වැඩක් නෑ. වැටුණාද ඒක? ඒක වැටුණා. කොහෙද වැටුණා? අන්න ප්‍රඥාවට. අන්න මානසිකත්වෙ බැහැලා හිටියා. නෑ මානසිකත්වයෙන් ඒක වැඩිලා නෑ. එනම් කැක්කුම කීක බදාගෙන ඉන්නේ. මේ මොනවා කරන්නේ? මේ ගෙඩියක් හැදිලා ඉතින් මේ පැත්තත් එක කැක්කුම ඉවසන්න බැරුව මේ ඉන්නේ. මේ තොල් හෙල්ලගෙන මේකයි වෙන්නේ කරන්නේ. කැක්කුම ඉවසා ගන්න බැහැ. ඒක කායික ගැටුව. මේ කායිකින් ඇතිව වෙන මානසික අවබෝධය වෙන. මේ මේකෙන් තමයි වෙනන්නේ ඇසකන දිවනාසයේ ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව. අනිත්‍ය වශයෙන් දැකන අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්මදී අනාත්ම හැටියට දැක තේරුම් ගන්න. මේ ධර්මඥානීය මානසිකයි. ඒක ප්‍රඥා භාගයක්. මේ ප්‍රඥා භාගයක මානසිකත්තේ කය මැරිලා යනකොට අයින් කරන්න බෑ. මනසත් එක්කම හකස් වෙලා තිබුණා. ඉතින් ඒ යථාර්ථය දැක්ක කෙනා කවදාවත් නැවත වාරයක් එබන්දා ගොඩනගන්න දෝෂණයකට ඇතුළත් වෙන මානසිකත්වයේ මිදිරයි. ඉතින් පවත්තගෙන ආපු කයින් හැටි විදිහ කැකුම් වේදනාවක් කොම උඩ තියෙන. සෝදාපන්න පුද්ගලයා අමුදරුවන් පෝෂණය කරන ගෙදර හිටියා. ඒ පුද්ගලයා අන්තිර බලකොට අර කාම ජීවිතය ඔහුගේ මනසේ නෑ. ගහනවට ගහනවා වගේ, දඩේ ගහනකොට දඩේ ගහනවා වගේ ජීවිතය ගත කළා. අන්නේ ඒක සිද්ධු. මානසික වශයෙන් ඔහු බැඳිලා හැදිලා නෑ. මෙන්න මානසික වශයෙන් නිදහස් වීම තමයි ආර්යයන්ගේ නිදහස් වීම. කායික වශයෙන් තියෙන කාමයේ කාය කියන කුළු සාහනයක් නිසා ඒකට අවශ්‍ය කරන්න ආව වැඩ පිළිවෙල කරලා ඒක නිදහස් වෙලා ඉන්නවා. ඒක ජීවත් වෙලා ඉන්නකල ඉහාත්ම සුභ විහරණය කියන්නේ ඒක. මොකද ඉතින් වෙනස තේරුම් ගන්න ඕනේ. ඉන් බුදුරජාණන් වහන්සේ සිහි කරලා ධර්මයේ සිහි කරලා සංඝයා සිහි කරලා ඒ ගුණේ සිහි කරලා ඒ ගුණේ නිසා මම යමක් කරනවා නම් මම ඒතන දෙන්නේ හිටිය කරා. අපි ඉන්නුනේ එතන. සිල්දු සිල් හොයන තැන තනියි. සම්මතිය තුළ උන්වහන්සේලා ඉන්නවා නම් එතන. මේ සංඝ සම්මතියෙන් අද පිණි සිටින පිරිස. පර්ණ වාහන දිගවා. මොනවා කරන්නේ? අලුත් වාහනේ තෝ වාය පර්ණ වාහනේ බලාපොරොත්තු නැහැ. ඒවයි කරන් දෙන්නේ කැලිය වුණාගෙන. හරි හරි මට ඒ ඉලි දඩබල ගහ යන්නේ ඒක තමයි ඉතින්. මොනවා කරේ? වාහනේ පර්ණ වේ. ඒවට ආසනේ පර්ණ වේ. ආසනේ අලුත් කාලේ නම් හරි හොඳට තිබුණා. පොතලේපත් ගැලවිච්ච නැහැ හෙල්ලිනේ වනේ. අකම්පයයි. එහෙම කැලිය ඇති හොඳ සංගප්තියක් දකින්න තිබුණා. ඉන්නේ පර්ණේලා පර්ණේලා නම් දැන් තියෙන්නේ ජරි ගැලවිලා, පොද ගැලවිලා, පැච් දාගෙන එහෙමින් අටවගෙන යන ඒ තත්ත්වයට දැන් පත් වෙලා තියෙන්නේ. මොනවද? ඒ වාහනේ හැරි පර්ණ වෙනකොට. අපි
ලෝකේ ලෝකේ විඥාන තත්ත්වෙන් කියලා තමයි.
ඒක යථාර්ථයේ දකින්න ඕනේ. බාහිර ලෝකේ භෞතික දේ දෙන්නේ ලෝකේ වයින්ද බෑ. ඉතින් අපිට මේක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමෙයි. උන්වහන්සේලා යම් විදිහක අභ්‍යන්තරය අපි දන්නේ නැහැ උන්වහන්සේලා කොහොමද කියලා. අභ්‍යන්තරයේ කියලුත් නම් උන්වහන්සේලා කියුටරපත් වෙනවා. අභ්‍යන්තරයේ විදිහ නම් උන්වහන්සේලා බාහිර ඉන්න තත්ත්වෙ හොයාගන්න බෑ. යථාර්ථය මොකද්ද කියලා.